අවසරයි ස්වාමීන් වහන්ස, අද
නෑ
17 වෙනි ඔක්තෝබර් මාසයේ 17 වන ඉරුදින 60 අපේ 60 වෙනි ආධුනික යෝගාවචරයන්ගේ කමඨහන් පිරිසිදු කිරීමේ වැඩසටහන. ඒට සහභාගී වන ඔබ වහන්සේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් පිළිගන්වා. ඒ වාගේම අපහා සම්බන්ධ වන සූ මාර්ගයෙන් සහ මික්සෙල්ආර් මාර්ගයෙන් අපහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට මේ ධර්ම අප වෙත ඉතා කෙටි අනුශාසනාවක් කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
හොඳයි, එහෙනම් සීල දෙනාම ධර්ම දේශනාවට ලෑස්ති වෙන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. හොඳයි සද්ධාවන්ත පින්වත්නි, මම අද ධර්මදේශනාවට මාතෘකා කරගත්තේ ගොඩාක් පොඩි ළමයෙක් වුණත් දන්න ඉතාම සරල පාඩයක්. මෙහෙම මේක මාතෘකා කරන්න හිතුනෙත් මේ දවස්වල ගොඩක් වෙලාවට මේ ආරක්ෂාව ගැන නිතර කතා කරනවනේ. කොරෝනා හරි එහෙම නැත්තම් මේ යුද්ධ ආරම්භයත් එක්ක ගොඩාක් වෙලාවට මිනිස්සු කතා කරන්නේ ආරක්ෂාව ගැන. ඒක නිසා මේ ධර්මයත් එක්ක ආරක්ෂාව ලැබෙන විදියක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඉතාම සරල පාඩයක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. ඇත්තට මේක ගොඩක් සරල දෙයක් වුණාට මේක ඇතුළට අපි ගිහිල්ලා කිඳා බහැලා බැලුවොත් එච්චරම සරල දෙයක්වත් නෙවෙයි. මේ පොඩියට උඩින් පෙනුනට මේ පාඩේ ගොඩක් සරල දෙයක් වුණාට මේ අපිට ඇතුළට ගිහිල්ලා බැලුවාම මේකේ තියෙන ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේකේ සරල තේරුම අපි හැමෝම දන්න විදිහට සරල තේරුම තමයි කෙනෙක් ධර්මයේ හැසිරෙනව නම් ධර්මයේ විසින් ඒ කෙනාව ආරක්ෂා කරනවා කියන එකනේ. අපි පොඩි කාලේ ඉඳන්ම ඔක දන්නවා. මේ බෞද්ධ කියන පවුලක ඉපදිච්ච පොඩි ළමයෙක් වුණත් මේක දන්න දෙයක්. ඒ වුණාට දැන් මේකේ සරලව මෙහෙම කිව්වට කෙනෙක් ධර්මයේ හැසිරෙන තරමට ධර්මයේ හැසිරුණාම එයාට ධර්මයෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා මේකට මම මෙහෙම අර්ථයක් දෙන්න කැමතියි. මේකට නිකන් මේ ප්‍රමාණාත්මක අර්ථයක් දුන්නොත් දැන් මේ සරල අර්ථයේ තියෙන නිකම්ම හැසිරෙනවා, ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයෙන් ආරක්ෂාව ලැබෙනවා කියන එක විතරයි. මේකට මෙහෙම නැතුව ප්‍රමාණාත්මක අර්ථයක් දුන්නොත් කෙනෙක් ධර්මයේ හැසිරෙන තරමට ධර්මයෙන් එයාට ආරක්ෂාව ලැබෙනවා. එතකොට අර ප්‍රමාණාත්මක අර්ථයකුත් දීලා තමයි මේකේ තේරුම කියන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන තරමටම තමයි ධර්මයෙන් ආරක්ෂාව ලැබෙන්නේ. නැතුව නිකම්ම ධර්මයේ හැසිරුණා කියලා නිකම්ම මුල පටන් ගත්ත පළියටම ධර්මයෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි ආරක්ෂාව කියන ගැන පොඩ්ඩක් කතා කරලා බලුවොත් අපි දන්නවා දැන් මානවයා වුණත් දැන් මේ කාලේ ආරක්ෂාව ගැන ගොඩාක් කතා කරනවා. මේ දැන් ඉන්න මානවයා වුණත් ඊට ඉස්සෙල්ලා ඉන්න බැලුව සත්තුන්ගේ ඉඳන් පටන් ගත්තත් දැන් සත්තු වුණත් මේ උන් රංචුවකට වෙලා එකතු වෙලා ඉන්නේ ආරක්ෂාව වෙනුවෙන් නේද? ගත්තොත් දැන් තමන්ගේ රංචුවට මොකක් හරි කරදරයක් වෙන දෙයක් දැනුන ගමන් රංචුව එක්කෙනෙක් මොකක් හරි සංඥාවක් කළ මුළු රංචුවටම දන්නනවා එහෙම කරදරයක් කියලා. එතකොට ඒගොල්ලෝ ඒකට අනු ආරක්ෂක විධිදානක් යොදා ගන්නවා. ඒ වගේම දැන් මේ මිනිස්සයාට එන්නේ ඉස්සෙල්ලා සත්තුන්ගේ ඉඳලා මේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් තියෙනවා. ඒ වගේම දැන් අපි නවතින කූඩුවක් හරි ගෙයක් හරි මොකක් හරි හදාගන්නෙත් මේ ආරක්ෂාව සඳහා. ඒ වගේම දැන් ඊට කාලයක් යනකොට දැන් ඔයගෙන් ආරක්ෂාව මදිකමට ඊළාට ඇඳුම් වලින් ආරක්ෂාව ලබා ගන්න. ඒ කියන්නේ සීතලෙන් උෂ්ණෙන් රසණෙන් ඊළාට පොඩි පොඩි මදුරු වගේ සත්තුන්ගෙන් බේරෙන්න. එතකොට අර ආරක්ෂාව කියන එක ටික ටික සත්වයාගේ වර්ධනයත් එක්ක ආරක්ෂාවේ අවශ්‍යතාවය ටික ටික වැඩි වෙන්න ගත්තා. එහෙම එහෙම ගිහිල්ලා ඊළඟට ඊළාට තමන්ගේ ඉඩ කඩන් වලට වැටවල් ගහගත්තා. එහෙනම් ඒකත් ආරක්ෂාවේ තව එකක් නේ. තව එන්න එන්න පියවර ටික ටික ආරක්ෂාව වැඩි වෙනවා. දැන් ඉස්සර කාලේ වැටක් ගහලා ආරක්ෂා කරගත්ත. එලා ටික කාලයක් යනකොට ඒකෙන් ආරක්ෂාව මදි වෙනකොට තාප්පයක් බඳිනවා. තාප්පෙනුත් ආරක්ෂාව මදි වෙනකොට තාප්පේ උඩ බෝතල් කටු ගහනවා. හරි විදුලි කම්බි වැටක් හරි මොකක් හරි ගහනවා. ඒකෙනුත් ආරක්ෂාව මදි වෙනකොට එලාට මොන CCTV කැමරා හයි කරනවා. ඔය වගේ එහෙම එහෙම ටික ටික ආරක්ෂාව තව පැත්තට යනවා. එලාට එලාට ප්‍රයිවට් මේ ආරක්ෂක අංශයක් තියාගන්න. ඔහොමම මේ මිනිස්සුන්ගේ වර්ධනයත් එක්ක මානවයා වර්ධනයත් එක්ක ටික ටික ආරක්ෂාවේ අවශ්‍යතාවයත් ටික ටික වැඩි වෙන්න ගත්තා. එලාට මිනිස්සු ඒකට ආරක්ෂාව අවශ්‍යතාවය වැඩි වෙනවා කියන්නේ ආරක්ෂක දැන් තියෙන ආරක්ෂාවට විරුද්ධව මොකක් හරි අනිත් පැත්තෙන් එනවා. එතකොට තමයි තව වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට වැඩිපුර ආරක්ෂාවක් ලබා ගන්න නම් අපි ඒ වෙනුවෙන් වැඩිපුර වියදමක් කරන්න වෙනව නේද? නිකන් වැටක් ගහලා ඉඩම ආරක්ෂා කරනවට වඩා වැඩි වියදමක් දරන්න වෙනව තාප්පයක් බඳින්න. ඊටත් වඩා ආරක්ෂාව ලබන්න නම් තව වැඩිපුර වියදම් කරලා ප්‍රයිවට් මේ සිකියුරිටි සිස්ටම් එකක් තියාගන්නවා. දැන් ඔය වගේ දැන් අපි භෞතික ලෝකයේ සාමාන්‍ය ආරක්ෂාව ගත්තත් අපිට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් වැඩිපුර මහන්සියක් වැඩිපුර වියදමක් කරන්න වෙනවා. එතකොට තමයි ඒකට අදාළව අපිට වැඩිපුර ආරක්ෂාවක් ලැබෙන්නේ. අපි නිකන් උදාහරණයක් විදියට ගත්තා නිකන් පාරට වාහනයක් දානවනම් තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් දැම්මත් අපිට ලැබෙන්නේ අපිට ඇත්තටම ආරක්ෂාවක් ලැබෙන්නේ අර වෙන පිට මිනිස්සුන්ට තමයි ඒකෙන් ආරක්ෂාව. ඊට වැඩිය ප්‍රීමියම් එකක් ගෙවලා සෙකන්ඩ් පාර්ටි එකක් ගන්න. එතකොට ඊට වැඩිය ආරක්ෂාවක් ලැබෙනවා. ඊටත් වඩා ප්‍රීමියම් එකක් ගෙවන්න වෙනවා ඊට වැඩි ආරක්ෂාවක් ලබන්න. ඉතින් ඕකම තමයි හැමතිස්සෙම වෙන්නේ. අපිට වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් අපි වැඩිපුර මහන්සියක් වැඩිපුර වියදමක් යොදන්න වෙනවා ඒ ආරක්ෂාව වෙනුවෙන්. දැන් මෙන්න මේකම තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරක්ෂාවෙත් තියෙන්නේ මෙන්න මේ වගේම දෙයක්. අර නිකමටම මේ ධර්මයේ හැසිරුණ පළියටම උපරිම ආරක්ෂාවක් ලැබෙන්නේ. ධර්මයේ හැසිරෙන ප්‍රමාණයක් තියෙනවා නම් අන්නේ ප්‍රමාණයට අදාළව ඒ තරම් ආරක්ෂාවක් Tamanට ලැබෙනවා. එතකොට ගත්තොත් අපි නිකන් ගත්තොත් කෙනෙක් පින් කරනවා කියමු. පින් කරනවා, දානයක් දෙනවා. අන්නේ දානයට දානයක් දෙනවා කියන්නේ වෙන කෙනෙක්ගේ සැපය වෙනුවෙන්, වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් Tamanගේ තියෙන දෙයක් කැප කරනවා. එතකොට වෙන කෙනෙක්ගේ සැපයට කැමති වෙනවා කියන්නේ ඊට අදාළව Tamanට වෙන අනිත් පැත්තෙන් සැපයක් ලැබෙනවා. අනිත් කෙනාගේ සැපයට කැමති වෙන තරමට Tamanට ලැබෙන ඊට අදාළව අනිත් පැත්තට. එතකොට අර දුකට මේ වෙලාවේ දුක් විඳින්න තිබුණ එක වෙනුවට ආරක්ෂාවක් ලැබිලා සැපයක් විඳින්න අවස්ථාවක් ලැබෙනවා. අර දුක් විඳින එකෙන් ආරක්ෂාවක් ලැබෙනවා වෙන කෙනෙක්ගේ සැපයක් කැමති වෙච්ච කෙනාට. එතකොට වෙන සතෙක් මරන්න යන්න නැතුව එයාට මේ අබේදාන දුන්නකින් අන්න ඒකට අදාළව Tamanට ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් ආරක්ෂාවක් ලැබෙනවා අබේදාන වෙනවා. අන්න ඒ විදිහට මේ දැන් පොඩි පිනක් කරා නම් දානයක් දුන්න නම් අන්න ඊට අදාළව ආරක්ෂාවක් අනිත් පැත්තට ලැබෙනවා. ඊට අමතරව ඊට ඉහළ මට්ටමකට ගිහිල්ලා කෙනෙක් සීලයක් රැකගෙන සීලයක් රකිනකොට සීලයට අදාළව ආරක්ෂාව අනිත් පැත්තට ලැබෙනවා. දැන් සීලයක් රකින කෙනෙක් කිව්වහම එයාගේ මනස ආරක්ෂා කරනවා. මනසයි අනිත් පැත්තට කය වචන දෙක මේ මනසින් සිතුවිලි ආවත් ඒක විතික්‍රමණය කරන්නේ නැතුව කයෙන් වචනයෙන් සංවර වුණහම එතකොට අර දානයක් දෙනවා පින් කරනවට වඩා Tamanට එන සිතුවිලි ක්‍රියාත්මක කරන්නේ නැතුව යම්කිසි මට්ටකින් පාලනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. එතකොට ඒකෙන් අනිත් පැත්තට ලැබෙන ආරක්ෂාව අර දානයක් දීලා පිනක් කරලා ලැබෙන ආරක්ෂකඩ වඩා ගොඩක් ඉහළ මට්ටමේ ආරක්ෂාව. දානයක් දුන්න කෙනෙකුට අපිට කියන්න පුළුවන් මේ විදිහට මේක මේ හරියටම පින පව ගැන කර්මය ගැන කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ වුණාට අපි නිකන් මෙහෙම වගේ වෙන්න පුළුවන් කියලා උදාහරණයක් ගත්තොත් දැන් අපි දැකලා තියෙන ගොඩක් පොහොසත් ගෙවල් වල ඉන්න බල්ලෙක් එහෙම ගත්තොත් ඌ ගොඩක් සැප විඳිනවනේ. සාමාන්‍ය මිනිස්සුයෙකුට වඩා සැප විඳින සත්තු ඉන්නවා. ඒ වුණාට එයා සීලයක් රැකලා නැති නිසා තමයි එයා අර තිරිසන් ආත්මයක ඉපදෙන්නේ. ඊට වඩා වැඩිපුර සීලයක් රැකලා මනුස්සාත්මයක ඉපදිච්ච කෙනාට තමන්ගේ හිත පාලනය කිරීමේ හැකියාව තියෙන අර බල්ලට වඩා. දැන් බල්ලට කොච්චර කන්න බොන්න තිබුණත් සැපසනීප තිබුණත් ඌට බැල්ලියෙක් දැකපු ගමන් එහෙම නැත්නම් වෙන රස කෑමක් දැකපු ගමන් ඌට හිත පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වුණාට මිනිස්සෙක් ඊට වඩා දුක් විඳින තත්වයක හිටියත් මිනිස්සයාට යම්කිසි ප්‍රමාණයක හිත පාලනය කිරීමේ හැකියාව නිසා එයාට අලුතෙන් පව් නොකිරීම පිළිබඳව ආරක්ෂාවක් ලැබෙනවා. අර බල්ලට සැපයෙන් වැඩිපුර ආරක්ෂාවක් ලැබුණා වගේම ඊට වඩා සීලයක් රැකලා මනුස්ස ජීවිතයක් ලැබු කෙනාට ඊට වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා මනුස්සයෙක් විදිහට හිතන්න පුළුවන්කම නිසා. ඒතර සීලයක් රැකපු කෙනාට අර මේ දානයක් දීපු කෙනාට වඩා වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා කියලා අපිට නිකන් මේ විදිහට හිතන්න පුළුවන්. මේක ඇත්තටම 100%ක්ම හරිමයි කියලා කියන්න බෑ. මොකද කර්මය ගැන හරියටම දෙයක් කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. දැන් අපේ බුද්ධ ශාසනයේ ඉන්න බුදුහාමුදුරන්ට පස්සේ ඉන්න සාරියුත්‍ර රහතන් වහන්සේට වුණත් කර්මය ගැන හරියටම කියන්න බෑ. මොකද බුදු කෙනෙකුට විතරයි මේ කර්මය කර්මඵල ගැන හරියටම කියන්න පුළුවන්. කර්ම විෂය අචින්චයයි කියලා කියන්නේ. එතකොට ඒ වුණාට අපිට නිකන් සාමාන්‍යයෙන් ගෙස් කරලා කියන්න පුළුවන් මෙන්න මේ විදිහට සීලයක් රැකපු කෙනාට මෙන්න මේ වගේ ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන්. දානයක් දීලා පින් කරන කෙනාට ලැබෙන්න මෙන්න මේ වගේ ආරක්ෂාවක්. අන්න එහෙම එහෙම මේක නිකන් අර පඩිපෙලක් වගේ එක මට්ටමකින් අපි අතෑරියනම්, ඒ කියන්නේ දානයක් දෙනවා කියන්නේ අපි ළඟ තියෙන භෞතික දේවල්, එහෙම නැත්නම් භෞතික දේවල් හරි ශ්‍රමය හරි වෙන කෙනෙක් වෙනුවෙන් වැය කරනවා. අනේ මට්ටමට අනුව අපිට අනිත් පැත්තට ආරක්ෂාවක් ලැබෙනවා. ඊට වඩා ඉහළ මට්ටමකට ගිහිල්ලා තමන්ට දැන් තියෙන දෙයක් දෙනවට වඩා දැන් තියෙන ශ්‍රමය වෙන කෙනෙකුට පරිහරණය කරන්න දෙනවට වඩා සීලයක් රකින්නවා කියන්නේ අපිට අලුතෙන් අනාගතයේ ලැබෙන දේකුත් අතහැරලා දානවා. උදාහරණයක් විදිහට අපි සතෙක් මරනවා නම් සතෙක් මරන්නේ ඔහුගේ මාස්ටිකන් හරි උගෙන් අපිට වෙන කරදරේ අනාගතයේ වෙන්න තියෙන කරදරයක් වළක්වන්න හරි මොකක් හරි අපි අනාගතයේ වෙන්න තියෙන දෙයකට තමයි අපි සීල් කඩන්නේ. එහෙම නැත්නම් හොරකම් කරනවා නම් ඒ කරන්නේ අනුන්ගේ දෙයක් ලබා ගන්න හරි වෙන මොකක් හරි අපිට ලැබෙන අනාගතයේ ලැබෙන අවශ්‍යතාවයකටනේ. අන්න ඒ වගේ සීලයක් රකින්නවා නම් අර දැන් තියෙන දේ දෙනවට වඩා ඊට වඩා එහා ගියපු අත්හැරීමක් තමයි සීලයක් රකින්නවා කියන්නේ. මේ අත්හැරීමෙම එක එක මට්ටම් තියෙනවා. එතකොට වැඩිපුර අත්හැරියාම ඊට සාපේක්ෂව වැඩි ආරක්ෂාවක් ලැබෙනවා මේ ධර්මයේ විසින්. ඒ වගේම දැන් ඊටත් වඩා තව ටිකක් ඉහළට ගිහිල්ලා අපිගේ සමත සිත පාලනය කරගෙන සමත භාවනාවක් කරන්න ගියාගෙම එහෙම නැත්තම් නීවරණ තවන්න උත්සාහයක් ගත්තා කියමු. එහෙම නැත්තම් ගිහි ගෙදරින් එළියට බහැලා බ්‍රහ්මචර්යය රකින්න වගේ උත්සාහයක් ගත්තත් අනේ ඊට සමානව වැඩි තව වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා. අර සීලයක් සාමාන්‍ය සීලයක් රකින්න කෙනාට වඩා ඊට වඩා ඉහළ ආරක්ෂාවක් ලැබෙන මෙන්න මේකෙන්. එතකොට වෙන්නේ දැන් සාමාන්‍ය සීලයක් රැකලා මනුස්ස ජීවිතයක් ලබනවට වඩා අර වගේ සමත භාවනාවක් වගේ දෙයක් වඩන්න ගත්ත කෙනාට ඊට වඩා ඉහළ දිව්‍ය ආත්මයක හරි බ්‍රහ්ම ලෝකයක වගේ අන්න ඒ වගේ තව ඉහළ මට්ටමකට ගිහිල්ලා ඊට වඩා ඉහළ ආරක්ෂාවක් ලැබුණා. දැන් මේ කියන්නේ දිව්‍ය ලෝකේ යන්න පින් කරන්න කියන එක නෙවෙයි. එතකොට අර දැන් ඒ වගේ දැනකට ගියොත් දැන් මනුස්ස ලෝකේ ඉන්නවට වඩා වැඩිපුර කාලයක් ජීවත් වෙලා, ඒ කියන්නේ අපි කියමු දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියපු කාලේ හිඳපු මේ දෙවිවරු බ්‍රහ්මය එහෙම තාම ඉන්න පුළුවන්. එතකොට අරිට වඩා වැඩි ආරක්ෂාවක් ලබන්න පුළුවන්. එහෙම වුණාම එතකොට එයා ඒ කෙනාට තියෙනවා තමන්ගේ ගමන කෙලවර කරගන්න, එහෙම නැත්නම් සංසාරයෙන් දුක් විඳිනවට වඩා තව වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා. දැන් මෙහෙම කිව්වට දැන් නිරයේ හරි මේ සත්ත්ව ලෝකවල තියෙන යම්කිසි වැඩි දුකක් තියෙනවා. ඊට අඩුවෙන් දුකක් තමයි මනුස්ස ලෝකේ තියෙන්නේ. ඊටත් වඩා අඩුවෙන් දුකක් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකේ තියෙනවා. ඒ තිබුණ බලියට ඒවයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල දුකක් නැහැ කියලා කියන්න බෑ. ඕනම දෙයක් ඇති වෙනෝ නම් ඒකේ දුකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. එතකොට දිව්‍ය ලෝකයක් ඇති වුණත්, බ්‍රහ්ම ලෝකයක් ඇති වුණත්, තමන් බ්‍රහ්ම ලෝකයකට ගියත් සියලු සංස්කාර වලට අයිති වෙනවනේ. එතකොට දිව්‍ය ලෝකෙ හිටියත් දුකක් තියෙනවා. ඒ වුණාට අර ඊට වඩා පල්ලෙහා මට්ටම් වලට වඩා අඩු දුකක් තමයි එතන තියෙන්නේ. සාපේක්ෂව අඩු දුකක් තියෙනවා. අර අපි කිව්වා වගේ දැන් පින් කරනවට සාපේක්ෂව වැඩි ආරක්ෂාවක් ලැබෙනවා සිල් රැකගහම. ඊට සාපේක්ෂව වැඩි ආරක්ෂාවක් ලැබෙනවා සමත භාවනාවක් වගේ හිත පාලනය කරන්න, එහෙම නැත්නම් නීවරණ තවන්න උත්සාහ කරන කෙනාට. අනේ ඒ වගේ වෙනකොට අර වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා කියන්නේ දුකෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. ඒක සැපයක් කියලා කියන්න බෑ. සැපේ කියන්නේත් ඇත්තටම අඩු දුකක් තමයි. සැපේ කියලා දෙයක් ලෝකේ තියෙනවා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ වැලි කැටයක් තරම්වත් සැපයක් හොඳක් කියලා දෙයක් තියෙනවා නම් ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට මේ දිව්‍ය ලෝකේ ගියත්, බ්‍රහ්ම ලෝකේ ගියත්, වෙන කොහේ හරි ගියත් ඒකේ යම්කිසි දුකක් තියෙනවා. යම්කිසි ප්‍රමාණයක දුකක් තියෙනවා. ඒ වුණාට ඒ ප්‍රමාණය ටිකක් අඩු ප්‍රමාණයක්. හරිට සාපේක්ෂව අඩු දුක. එතකොට මෙන්න මේ වගේ අපි වැඩිපුර ධර්මයේ හැසිරෙනකොට පිනක් කළා ධර්මයේ හැසිරෙන තරමට වඩා වැඩි ආරක්ෂාවක් අනිත් පැත්තෙන් ලැබෙනවා. සීලයක් රැක්කා. ඊට වඩා නීවරණ තවන්න ගත්තාම ඊට වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. දැන් ඔහොමම ගිහිල්ලා ඊළඟට ඊටත් වඩා වැඩිපුර ආරක්ෂාවක් ලබන්න නම් තව මොකද්ද කරන්න තියෙන? අපි මේ විපස්සනාවක් වඩලා මෙන්න මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න. මේක තමයි කරන්න පුළුවන් උපරිම දේ. මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න විපස්සනාවක් වඩලා ඒ අනුව මේකෙත් මේ මොකද්ද, මේ ලෝකේ මොන වගේ තැනක්ද, මේක ඉන්න හොඳ තැනක්ද, මේකෙන් ඇත්තටම මේකේ හිටියොත් ඇත්තටම ආරක්ෂාවක් තියෙනවද? දැන් අපි ආරක්ෂාවක් හොයන්නේ ආරක්ෂා නැති නිසානේ. මේකේ ඇතුළේ ඉඳන් මොකක් මොකක් හරි කළා එක එක විදිහට බ්ලාස්ටර් ගහලා ආරක්ෂාවක් හොයාගන්න පුළුවන්ද ඇත්තටම? එහෙම නැත්තම් මේක ආරක්ෂිත නැති තැනක්ද කියලා තමන්ම අවබෝධ කර ගැනීම සඳහා කරන්න තියෙන්නේ විපස්සනාවක් වැඩනේ. ඒ කියන්නේ මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එක තේරුම් අරගෙන හිටියනම් අන්න යාට පුළුවන් මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න. අන්න එහෙම කරන කෙනාට මේ ලෝකයෙන් තියෙන සියලු දුක් වලින් ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. එහෙමනම් සියලු දුක් වලින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා කරන්න තියෙන්නේ මේ විපස්සනාවක් වැඩි වීම. ඒ කියන්නේ එතකොට මෙන්න මේ ලෝකයේ තියෙන සියලු දුක් වලින් වෙන් වෙලා ලෝකයේ තියෙන ලෝකයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන අන්න ඒ විදිහට කරන එක නාට. දැන් මෙන්න මේ කතාව දැන් අපි මේ පිළිවෙල ටික ටික පිනට ගියා, ඊළඟට සීලයට ගියා, ඊට පස්සේ නීවරණ තවන මට්ටමට ගියා, ඊළඟට විපස්සනාවක් වඩන මට්ටමට ගියා. දැන් මෙහෙම ටික ටික යන මෙහෙම මේ පාත් එක බැලුවාම මේක ඔක්කොම දේවල් කරන්න තියෙන තමන්ට නේද? වෙන කෙනෙක්ගෙන් ගන්න බෑ. දැන් අපි ලෝකයේ දැන් ආරක්ෂාව කියන එක බැලුවොත් දැන් අපි ලෝකයේ ආරක්ෂාව දැන් කොවිඩ් වලට ආරක්ෂාව ගන්න එක වැක්සීන් එක ගහන්න කියන. එහෙම නැත්නම් මාස්ක් දාන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපි වෙන විදිය ආරක්ෂාව බැලුවොත් දැන් අපි ගෙවල් වල වැටවල් ගහලා තාප්ප ගහලා ප්‍රයිවට් සිකියුරිටි සිස්ටම් එකක් හදාගෙන හොමම ආරක්ෂාවක් හොයන්න ගත්තොත් ඒ ආරක්ෂාව අපි බලාපොරොත්තු වෙන්නේ පිට මිනිස්සුන්ගෙන්, පිට කෙනෙක්ගෙන්. එහෙම නැත්නම් තාප්පයක් වගේ භෞතික දෙයකින්, මාස්ක් එකකින්. එහෙම නැත්නම් වෙන මොකක් හරි එක අපි එල්ලෙන්න ඕනේ. මොකක් හරි ඩිපෙන්ඩන්සියක් තියෙනවා. එතකොට මෙන්න මේ ඩිපෙන්ඩන්සි එක අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන්ද? අපි කියමු අපේ ඉන්ෂුරන්ස් කම්පැනි එක මේ දානවා මේ ආරක්ෂාව වෙනි ජීවිත රක්ෂණයක් කියමු. එතකොට අපිට ඉන්ෂුරන්ස් කම්පැනි එක ගැන 100%ක් අපි ඩිපෙන්ඩ් වෙනවා නේද? ඔය ඉන්ෂුරන්ස් කම්පැනි එකම නැති වුණා ඒකත් ඉන්ෂුරන්ස් කම්පනියක් කිව්වහම ඒකත් තව මොකක් හරි එකක් මත ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. 100%ක් සාදීනව තියෙන එකක් නැහැ. අපි මොකක් හරි එකක් පිටින් ආරක්ෂාවක් හොයනවා කියන්නේ ඒ ආරක්ෂාව තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. ඒ කියන කෙනත් ඉන්නේ වෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙලා. ඔහොමම චේන් එක ගිහිල්ලා අන්තිමටම බැලුවොත් ඇත්තටම මේ රවුම ගිහිල්ලා වටේ එනකොට මේ පිටින් ආරක්ෂාවක් හොයන්න ගියත් තමන් මතම තමයි තමන් යපිලා තියෙන්නේ. අනුන්ගෙන් අපි ආරක්ෂාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවෙන් ආරක්ෂාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපි වයසට යනකොට අපේ ළමයින්ගෙන් අපිට ආරක්ෂාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් පොඩි කාලේ අපි දෙමාපියන්ගෙන් ආරක්ෂාව ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා. දැන් අපි හිතනවා අපේ වැඩිහිටියන්ගෙන් එහෙම නැත්නම් දැන් අපි මාට සාපේක්ෂව ගත්තොත් මේ ලොකු සායනාසිකෙන් ආරක්ෂාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාම අපි මේ තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන පාත් එක්ක ගත්තාම එහෙම කාගෙන්වත් ඩිපෙන්ඩෙන්සි එකක් නැහැ. තමන්මයි තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නෙ. ගුරුහාමුදුරුවෝ ගැනවත් බුදුහාමුදුරුවෝ ගැනවත් මේ ඩිපෙන්ඩෙන්සියක් තියන්න තියාගත්තත් එතනින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවස්ථාවේ කතා කරලා ඇහුව කාට හරි මගේ ගැන මොකක් හරි ඌමනාවක් තියෙනවද, මං ඉන්න එකේ ඌමනාවක් තියෙනවද කියලා. එතකොට කවුරුවත් මේ ඒකට උත්තරයක් දුන්නේ නැහැ. කියන්නේ තුස්නිම් භූතව හිටියා කියන්නේ. ඒ වෙනකොට සියලු දෙනා වහන්සේලාම සෝවන් වෙලා හිටියේ එතන හිටපු. ඒ කාටවත් බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාවක් ඌමනාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපිට ආරක්ෂාවක් අනුන්ගෙන් ලැබෙන බලාපොරොත්තු වෙනවා කියන්නේ අපි මේ අනුන් මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මේ කොහෙවත් නැති අනුන්ගෙන් අර සල්ලි ණයට ගත්ත ආරක්ෂාවක් අත්‍තරම ලැබෙන්නේ. එහෙම වුණාම අපි ඒ මනුස්සයයි මොකක් හරි මනුස්සෙක් හරි මොකක් හරි ආයතනයක් හරි එයා කරන දේ මත අපි ජීවත් වෙනවා. ඒක අපිට 100%ක්ම එයා හරියටම මේ අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව දෙයි කියලා අපිට විශ්වාසයක් තියන්න බෑ. කියන්නේ අනුන් ඒ මනුස්සයාගේ හැසිරීම මත ඒක ඩිපෙන්ඩ් වෙනෝනේ. එහෙම නැතුව මේ තමන් මත ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන කෙනාට මට කොන්ද කෙලින් තියාගෙන මගේ කකුල් දෙකෙන් හිටගෙන මට මගේ ආරක්ෂාව මට සලසා ගන්න පුළුවන් කියලා හිතට හයියක් ගන්න පුළුවන් කෙනාට තමයි මෙන්න මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. එහෙම නැතුව පොඩි කැස්සක්වත් මේ පොඩි චූටි හැම්බිරිස්සාවක් හැදුනත් එහෙම චූටි කොහේ හරි ඇඟේ පතේ රිදීමක් ආවත් වැඩේ අතහැරලා දාලා ඉස්පිරිතාල ගාන දුවන්න හරි වෙන මොකක් හරි අනුන්ගෙන් ආරක්ෂාව හොයන්න බලාපොරොත්තු වෙන කෙනාට ඒ විදිහට පුරුදු වෙච්ච කෙනාට මේ ගමන යන එක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගමන යන එක ටිකක් අමාරු වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න මට්ටමට එන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට පුළුවන් මෙන්න මේ ගමනේ වැඩිපුර වේගයෙන් යන්න. එහෙම නැත්නම් තමන්ගේ ගමන කෙලවර කරගන්න හොඳට අවස්ථාව ලැබෙනවා. දැන් අපි දැන් සාමාන්‍ය අපි ආරක්ෂාව කියලා මෙන්න මේ විදිහට භෞතික දේවල් ගැන කතා කරත් ඊට එහා ගිහිල්ලා බලමු. අපි මේ ගොඩක් මිනිස්සු තියන්නේ මොනවාද කේන්දර ගැන, ග්‍රහලෝක ගැන, දෙයියෝ ගැන එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ. දැන් අපි භෞතික දෙයක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන භෞතික දෙයකින් ආරක්ෂාව ලැබෙනවා කියලා හිතන කෙනාට ඇත්තටම මේ මනුස්සයා ඒ ආරක්ෂාව ලබන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි ඇහැට පේන දෙයකින්, මොකක් හරි පොඩි හරි විශ්වාසයක් කරන්න පුළුවන් දෙයකින්නේ. ඊට එහා ගිහිල්ලා දෙයියෝ අපිට රැකලා දෙයි, එහෙම නැත්නම් ග්‍රහලෝක මේ කේන්දරෙන් අපිට ආරක්ෂාව ලැබේ කියලා, සුරේකින් ආරක්ෂාව මොකක් හරි ලැබේ කියලා හිතන මනුස්සයා අර නිකන් මේ ප්‍රයිවට් මේ සෙකියුරිටි සිස්ටම් එකක් දාගලා ඉන්න මනුස්සයාටත් වඩා කොච්චර මෝඩයිද? මොකද පේන්නේ නැති දෙයක් අපිට කවුරුවත් මෙන්න මේක මෙහෙම වෙයි කියලා කිසිම විශ්වාසයක් නැති දෙයක් නේ මතනේ අපි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ වුණාට දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු ගත්තොත් විශේෂයෙන්ම ලංකාවේ හරි එහෙම වගේ මිනිස්සු ගත්තත් මොකද්ද කරන්නේ? කේන්දර පස්සේ ග්‍රහලෝක පස්සේ ගස්ගල් වන්දනා පස්සේනේ වැඩිපුරම යන්නේ. දැන් එහෙම නැත්නම් වෙන මිනිස්සු වෙන ආගම්වල කට්ටිය ගත්තත් නොපෙනෙන දෙයියෙක්ගේ පස්සේ යන්නේ. අර මේ භෞතික දෙයක් මත ආරක්ෂාව බලාපොරොත්තු වෙන මනුස්සයාටත් වඩා ගොඩක්ම පල්ලෙහා මට්ටමකින් පැත්තකින් බැලුවත් මේ නොපෙනෙන දේවල් පස්සේ ආරක්ෂාව හොයාගෙන යන කෙනා, ඒ නොපෙනෙන දේවල් පස්සේ ආරක්ෂා හොයාගෙන යන කෙනත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩි ආරක්ෂාවක් සඳහා වැඩි වියදමක් දරන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මොකක් හරි දේවාලයකට ගිහිල්ලා පූජා වට්ටියකින් රුපියල් 100කුයි වගේ තියලා දෙවොත් ඒ මනුස්සයාට මේ කපුව දෙයියෝ ගණන් ගත්තත් කපුව ගණන් ගන්නෑනේ. මනසට මේ පොලිමේ අන්තිමට යන්නේ. ඊට වඩා කපුවගෙන් ආරක්ෂාවක් ලැබෙනවා මේ 500ක් විතර, 500 ගොලයක් විතර තියලා දෙව. ඊටත් වඩා ආරක්ෂාවක් ලැබෙනවා, ඊට වැඩි ගාණක් ලැබුණා දුන්නා. අන්න මේ දෙයියෝ පස්සේ ගියත්, අපි නොපෙනෙන දෙයියෙක් පස්සේ ගියත් වැඩි ආරක්ෂාවක් ලබන නම් අපි වැඩිපුර වියදම් කරන්න වෙනවා. ඒකෙන් කොච්චර ආරක්ෂාවක් ලැබෙනවද නැද්ද කියන එක නම් කියන්න බෑ. ඒ වුණාට ඒකෙදි වුණත් වැඩි ආරක්ෂාවක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් ඒ වෙනුවෙන් වැඩියෙන් වියදම් කරන්න වෙනවා. ඉතින් මේ ලබන ආරක්ෂාව දෙයියන්ගෙන් හරි වෙන කෙනෙක්ගෙන් හරි මෙහෙම පිටින් බලාපොරොත්තු වෙන ආරක්ෂාව ඇත්තටම ලැබෙනවද කියන එක පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් ඒ එහෙම අනුන් මත ඩිපෙන්ඩ් වෙන්න ගිය පුද්ගලයෙකුට කවදාවත් තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන, තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන තනියම ජීවත් වෙන්න, තනියම ආරක්ෂිතව ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයිද? ඒක නිසා අපිට පුළුවන් තරම් මේක භෞතික අනුන්ගෙන් ආරක්ෂාවක් ලබන්නේ නැතුව තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න විදියක් හොයාගත්තනම් ඒක එතකොට කොහොමනත් ඒ ආරක්ෂාව අපිට නොලැබුණත් ඒක කාගේවත් මත ඩිපෙන්ඩ් වෙලා නැහනේ. දැන් වෙන කෙනෙක් මත ආරක්ෂාව බලාපොරොත්තු වෙන කෙනාට වැඩි ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන්. ඒ වුණාට මගේ ආරක්ෂාව මම සලසා ගන්නවා කියලා තමන්ගේ වැඩේ කරගන්න පොඩි හරි උත්සාහ කරන කෙනාට කවදක හරි පුළුවන් වෙනවා ඊට වඩා වැඩි ආරක්ෂාවක් තමන්ටම සලසා ගන්න. මොකද ඒ මනුස්සයා දන්නව ආරක්ෂාව සලසා ගන්න තමන් වැඩේ කරන අතරෙදි වැරදිච්ච තැන් දන්නවා. එතකොට ඒ අනුව එයාට තව තමන්ගේ ජීවිතේ හදා ගන්න පුළුවන්. අර අනුන් මත ඩිපෙන්ඩ් වෙන්න යන කෙනාට කවදාවත් ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ තව තව අනුන් මතම ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මාර්ගය තියෙන්නේ අනුන් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න. කෝවිඩ් වලින් ආරක්ෂාව උනත් ගත්තා. අපි දන්නවා මේ වැක්සීන් එකෙන් හරි මාස්ක් එකකින් හරි වෙන මොකක් හරි ආරක්ෂක මොකක් හරි මේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පාවිච්චි කරලා තමන්ගේ ආරක්ෂාව ඒදි කරද්දිත් තමන්ගේ ආරක්ෂාව තමන් සිහියෙන් ඉඳගෙන මෙන්න මේ තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගන්න පුළුවන් නම් අර වැක්සීන් එකෙන් ලැබෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. තමන්ගේ මානසික මට්ටම ගොඩක් හොඳ තත්ත්වයක තියාගත්තා නම් එතනින් ලැබෙන ආරක්ෂාව අර පිටින් තියෙන වැක්සීන් එකකින් හරි වෙන මොකකින් හරි ලැබෙන ආරක්ෂාවට වඩා ගොඩක් වැඩි. මෙන්න මේ මානසික මට්ටම කියන්නේ තමන්ගේ දෙයක්. කාටවත් පිටින් සල්ලි දීලා ගන්න බැරි දෙයක් නේ. එතකොට එහෙම වුණාම මෙන්න මේ වගේ මානසික මට්ටමකින් හරි තමන්ගේම දෙයකින් අරිට වඩා පර්මනන්ට් ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන්. දැන් අර අනුන්ගෙන් ලැබෙනක ගොඩක් වෙලාට අපිට විශ්වාස කරන්න බැරි දෙයක්. ඒ වගේම එතකොට මෙන්න මේ වගේ ආරක්ෂාව පිළිබඳ කතා කරනකොට මෙන්න මෙහෙම පිළිවෙලකට ගිහිල්ලා එක එක පොඩි මට්ටමේ ඉඳලා ටික ටික වැඩිපුර වැඩි වී ගිහිල්ලා උපරිම ආරක්ෂාවක් ලබන කෙනාට මෙන්න මේ දැන් අපි කතා කරා මුලදිම ආරක්ෂාවක් ලැබෙන මේ කර්ම කියන්නේ සැප වගේ දෙයකින්. එහෙම නැත්නම් ওই දුගති වලට වගේ ගිහිල්ලා යනවට ඒ වයින් ලැබෙන දුකෙන් ආරක්ෂාවක් ලැබෙනවා. ඊට පස්සේ සීලයක් රකින්නකොට සුගතියක ඉපදිලා ඊට වඩා වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා. ඊළාට මොනවද මේ නීවරණ ධර්ම තවන්න වගේ උත්සාහ කරන කෙනාට ඒ සුගතිය තිහළ මට්ටමකට ගිහිල්ලා ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. එහෙම එහෙම ගිහිල්ලා මෙන්න මේ වැඩි ආරක්ෂාව ටික ටික ලැබෙනවා කියන්නේ එක පැත්තකින් තමන්ගේ මමත්වයත් වැඩි වෙන ගතිය. අපි කියමු පව් කරන මිනිස්සෙකුට වඩා තමන්ගේ මනවත්වය පින් කරන කෙනෙක්ගේ වැඩි කියලා කිව්වත් ගොඩක් දෙනකොට ඒක මේ දන්න උදාහරණයක් වෙනවා. මොකද පව් කරන කෙනාට ඒ මිනිස්සයා දන්න මං පව් කරනවා කියලා එයාගේ මමත්වය ගොඩක් අඩුයි. ඒ වුණාට පිනක් කරන මනුස්සයගේ මමත්වයේ ඊට වඩා වැඩි. මම පින් කරනවා මට මෙහෙම කරදර වෙන්න හොඳ නැහැ කියලා එයාගේ මමත්වයේ ඊට වැඩි ප්‍රමාණයක් ටික ටික වර්ධනය වෙනවා. ඊටත් වඩා භාවනා කරන කෙනෙක් වුණාම මම භාවනාත් කරනවා මම සීලයකුත් රකින්නවා කියලා තව මමත්වයේ තව ටික ටික ඉහළට ගිහිලා තියෙන්නේ. ඔහොමම දැන් වැඩි ආරක්ෂාවක් වෙනුවෙන් සීලයක් පිනක් කරනවා, ඊළාට සීලයක් රකින්නවා, ඊළාට භාවනාවක් කරනවා, එහෙම යනකොට වැඩි ආරක්ෂාව වෙනින් වැඩි දෙයක් වැය කරන්න කරන්න තමන්ගේ පැත්තේ ගොඩක් වෙලාවට මමත්වයක් වැඩෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. අඩුවෙන් කරන කෙනාට වඩා මමත්වයේ වැඩියෙන් ලැබෙන්න ආරක්ෂාව වැඩි, වැඩියෙන් ලැබෙන්න අවස්ථාව වැඩි වැඩියෙන් වැඩ කරන කෙනාට. එහෙ ඔහොමම ගිහිල්ලා උඩටම යනකොට වැඩිම වැඩියෙන් මහන්සි වෙලා වැඩියෙන් වේදන් කළා වැඩි ආරක්ෂාවක් වෙනුවෙන් මහන්සි වෙන කෙනාට අන්තිම උඩම කෙළවරට ගිහිල්ලා මේ මම අතාරින්න වෙනවා. එතකොට මේ ලැබෙන ආරක්ෂාව, එතකොට මේ ලැබෙනෝනේ අපි පිනක් කරලා ලැබෙන ආරක්ෂාව, සීලයක් රැකලා ලැබෙන ආරක්ෂාව, ඊළඟට භාවනා කරන ලැබෙන ආරක්ෂාව. අන්න ඒ විදිහට මේ ලැබෙන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අතහැරලා ඒකට පයින් ගහලා ඒ ආරක්ෂාව එපා කියන මට්ටමට කාට හරි එන්න පුළුවන් නම් තමයි මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. නැත්තම් මේ පින් කරලා සීල් රැකලා ලබන ආරක්ෂාව අපි අල්ලගත්තොත්, මගේ කරගත්තොත් එයා ඒ ආරක්ෂාව විඳ විඳ තව සංසාරේ අනේකම තමයි වෙන්නේ. අන්න ඒ වෙනුවට මේ විදිහට පොඩි මුල ඉඳලා පටන්ගෙන පාත් එක දිගේ ටික ටික උඩට ගිහිල්ලා අන්තිම මුදුනේදී මේ ලැබෙන උපරිම ආරක්ෂාවත් පයින් ගහලා ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙනාට තමයි මේ සංසාරේ තියෙන දුකෙන් උපරිම ආරක්ෂාවක් ලැබෙන්නේ. අන්න එහෙම ගත්තොත් මෙන්න මෙහෙම ටික ටික පිළිවෙලට ගිහිල්ලා අන්තිමටම අපි මේ ලැබෙන උපරිම ආරක්ෂාවත් මගේ කරගන්න නැතුව ඒකත් අතහරින්න වෙනවා. අන්න ඒ යම්කිසි දවසක මෙන්න මේ ලැබෙන ආරක්ෂාව අතහරින්න වෙනවා කියන එක උඩ ඉඳගෙන මෙන්න මේ ආරක්ෂාව වෙනුවෙන් පින් කරන්න හරි, එහෙම නැත්නම් මේ සිල් රකින්න, භාවනා කරන එක කරනෝ නම් මේකත් කවදක හරි අතහරින්න ඕන දෙයක් කියලා ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරනෝ නම් මෙන්න මේ ලැබෙන උපරිම ආරක්ෂාවත් අතහැරලා දාලා මේ සංසාරෙන් කෙලවර කළා උපරිම ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. අනේ විදියට උපරිම ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන, තමන්ගේ කොන්ද කෙලින් කරගෙන, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම සඳහාත් මේ ධර්ම දේශනාව එකසේ හේතු වේවා, වාසනාව වේවා, ඒ සඳහා චිත්ත ශක්තිය ලැබේවා කියන අදහස අනුව අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, අපට ඔබ වහන්සේගෙන් ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. අපේ ආරක්ෂාව අපිම කෙසේ සලසා ගත යුතුද කියා දැන් මේ වෙලාවේ අපිට තියෙන්නේ සහභාගී වෙලා සිටින මහත්ම මහත්මීන්ට දෙන උපදේශ මාලාව ඉදිරිපත් කිරීමට ඒ සඳහා තියෙන ෆෝර්මය මම දැන් ෂෙයා කරන්නම්. මේ පළවෙනි අංකයේ සඳහන් වෙලා තියෙනවා අපිට උපයෝගී කරගත හැකි වීඩියෝස් දෙකක ලින්ක්ස් දෙකක්. ඒ සතිමත් ඇවිදීම කෙසේ කළ යුතුද, ඒ ඇත්තටම ආරම්භ කරන යෝගීන් සඳහා ඉතාමත් සුදුසු වීඩියෝස් දෙකක්. සතිමත් ඇවිදීම කෙසේ ආරම්භ කළ යුතුද, සතිමත් හිඳ ගැනීම කෙසේ ආරම්භ කළ යුතුද යන්න මේ පළවෙනි අංගයේ ඉදිරිපත් කර තියෙනවා. ඉන්පසුව ඔබේ සතිමත් බව ක්‍රමයෙන් දියුණු කරගන්නේ කෙසේද කියලා දක්වලා තියෙනවා. ක්‍රමයෙන් සුළු කාලයකින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි කර පැය දෙකක් පමණ වනතුරු මුළු ඇවිදීමත් හිඳ ගැනීමත් පැය දෙකක් පමණ වනතුරු සම්පූර්ණ කිරීමට උත්සාහ කරන්න. ඉන්පසුව ඔබගේ අත්දැකීම සරලව අපිට ඉදිරිපත් කරන්න. ඒ ඔබ ඇවිදින විට ඔබට ඔබේ දෙපයට දැනුණු දේවල්, ඔබ සතිමත් හිඳගෙන සිටින විට හුස්ම ගන්න ආකාරය, හුස්ම කෙසේද ඔබගේ නාසයෙන් ඔබට වැදෙන තැන්, ඊළඟට උදරේ පිම්බීම හැකිලීම දැනෙන තැන්, දැනෙන විදිහ ආකාරය, ඒ පිළිබඳව අත්දැකීම ලියලා මේ අප වෙත ඉදිරිපත් කරන්න. හතරවෙනි අංකයේ සඳහන් වෙලා තියෙනවා ඒ සඳහා උපයෝගී කරගත හැකි Google ෆෝර්මයක් තියෙනවා. එමෙන්ම ඊමේල් ලිපිනයකුත් තියෙනවා. ඒවා භාවිතා කරලා ඒ ඔබගේ වාර්තාවන් හැකි වෙයිද අපට ඉදිරිපත් කරන්න. එමෙන්ම ඊළඟට සෑම ඉරුදිනම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7 සිට 8යි 30 දක්වාත් මෙල්බන් වෙලාවෙන් පස්වරු 12යි 30ටත් මේ වැඩසටහන සෑම ඉරුදිනම පවත්වාගෙන යනවා. ඒ සඳහා ඇති Zoom link එක සහ එසේ නැත්නම් මේ Zoom අංකය සහ මුරපදය මෙහි සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන එපමණයි තියෙන්නේ. මං හිතන්නේ මේ අපේ chat section එකෙන් ඔබ සැම දෙනාටම ඉදිරිපත් කරලා තියෙනවා රාජිකා මහත්මිය මේ අලුත් Google form එකේ අලුත් email අලුත් Zoom link එක අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහන් කරගන්න කියලා මම ඔබ සැමටම ආරාධනා කරනවා. දැන් මම නදීප් මහතාට ආරාධනා කරනවා අදට નિયમિત වාර්තා ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස, නදීප් සහ පත්මනෙන්දා මට පොඩි අවස්ථාවක් ලබා දෙන්න පොඩි කාරණයක් මතක් කරන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සඳහා මේ වැඩසටහන සම්බන්ධ වෙන පිරිසට පොඩි දෙයක් මට මේ හදිසි මතක් වුණා, මේක ඉදිරිපත් කරන්න ඕනි කියලා. පිරිසට කියන්න තියෙන්නේ ඇත්තරම මේ අපි මේ ධර්ම සභාවක රැස් වෙලා ඉන්නේ, අපි හැම දෙනාම මෙතනට ආවට පස්සේ එක විදිහයි කියලා මම හිතන්නේ. මේ අපි හැමෝම මේ කෙලෙස් එක්ක යන ගමනක් යන්නේ, ඒක නිසා අපි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ අපේ තියෙන සත්‍යමත් බව නිසා ඇති වෙන ගැටලු ඉදිරිපත් කරන්න. ඒවා ගැටලු ඉදිරිපත් කරනකොට ඒ අතරතුර අපිට සමහර විට අපේ කෙලෙස් සම්බන්ධයෙන් එන ගැටලු ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ කාරණා ඒ පුද්ගලයන්ට පෞද්ගලික දේවල්. ඉතින් මේ සභාවේ කියන මොනවා හරි දෙයක් නිසා ඒ යම් පුද්ගලෙක් කියන කරන ප්‍රකාශ හෝ පාපෝච්චාරණ නිසා ඒ පුද්ගලයාට යම් සනසීමක් ලැබෙනවා වෙන්න පුළුවන්. හිතේ හිර කරගෙන ඉන්න දෙයක් මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීමේ. එහෙම ප්‍රකාශ කරන්න කියලා ලොකු ස්වාමීන් වහන්සේත් බොහෝ වෙලාවට උනන්දු කරනවා මං අහලා තියෙනවා. ඉතින් එහෙම කවුරු හරි කෙනෙක් ප්‍රකාශයක් හරි ඉදිරිපත් කරාම, හරි ප්‍රශ්නයක් හරි ඉදිරිපත් කරාම ඒ පුද්ගලයාට ඒ ලැබෙන සැනසීම, ඒ පුද්ගලයා ඒ තියෙන මොනවා හරි ප්‍රකාශ නිසා ඒ සැනසීම ලබා ගන්නවා. එහෙම ලබා ගත්තට පස්සේ ඒ අනුන්ගේ කුණු අරගෙන වෙන වෙන තැන්වල යන්න එපා කියලා මම මේ සභාවෙ ඉන්න හැම දෙනාගේම බොහොම ගෞරවයෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි හැමෝටම තියෙන කෙලෙස්, ඒවා එක එක ආකාරයෙන් වෙන්න පුළුවන්. මගේ කෙලෙස් හොඳයි, ඔයාගේ කෙලෙස් නරකයි, එහෙම අපිට වෙන් කරලා බෙදා දක්වන්න පුළුවන් කමක් නැහැ. මට තේරෙන විදිහට ලොකු ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි කවුරු ගාවක් තියෙන කක්ක, ඉතින් ඒක අරගයගේකට වඩා මගේක හොඳයි, මගේකට වඩා අරයගේක හොඳයි කියලා කියන්න බෑ. ඒක නිසා කෙනෙක් දෙයක් මෙතන ප්‍රකාශ කරන දෙයක් මෙතනින් මේක ඉවර කරන්න, ඒක අරන් ගිහිල්ලා වෙන තැන්වල සාකච්ඡාවට භාජනය කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ආයේ මේ සම්බන්ධයෙන් මේ මට කතා කරන්න ඉඩ තියන්නත් එපා. මම දන්න මේක හැම කෙනෙක්ම කරන දෙයක් නෙවෙයි. ඒ වුණාට එක්කෙනෙක් කළා වුණත් මට හිතුණා ඒක පොදුවේ මෙහෙම ප්‍රකාශයක් විදිහට කල හැමදෙනාම ඒ ගැන දැනුවත් කරන්න. එහෙම නොකලපු අයට මේ මං කරපු ප්‍රකාශ නිසා හිත රිදුනා නම් මම සමාව ඉල්ලනවා. ඒ වුණාට ඒක මතක තියාගන්න අපි මෙතන මේ මිනිසුන්ගේ පෞද්ගලික දේවල් කතා කරන ඒවා ඊට පස්සේ වෙන තැන්වල ගිහිල්ලා කතා කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සමාවෙන්න ඕනේ හැම කෙනෙක්ගෙම සමාවෙන්න ස්වාමීන් වහන්සේ. නදී පාට පුළුවන් කියන්නේ ඒක ස්ටාර්ට් කරන්න.
පත්මතින් රාජිකා, අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අත්දිනේ අපිට වාර්තා තුනක් ලැබිලා තිබෙනවා ස්වාමීන් වහන්ස. වියනාගේ රිපෝට් එකක් නෑ ස්වාමීන් වහන්ස, නමුත් වීඩියෝ එකක් එවලා තියෙනවා කියලා කියලා තියෙනවා. මට නම් ඒක ලැබුන්නේ
නෑ. ඔව් සම්මාවෙන්න ඕනේ ස්වාමීන් වහන්ස, මට එවලා තිබ්බට වීඩියෝ එක මට ගන්න බෑ කම්පියුටර් එක. ඒක නිසා අපි ලබන සතිය වීඩියෝ එක දාමු කියලා මම යෝජනා කරනවා. කොහොමත් අද වියාන සම්බන්ධ වෙන්නේ නැහැ වැඩසටහනට. ඒක නිසා අපි ඒක ස්කිප් කරලා ඊළඟ එකට යමු කියලා මම යෝජනා කරනවා. සමාවෙන්න ඕනේ ගැන.
නමස්කාර ස්වාමීන් වහන්ස. අරුතර ස්වාමීන් වහන්ස, පෙරවන් සරණයි. දිනපතා පරයන්ක භාවනාවේ යෙදෙමි. එදිනදා ජීවිතයේ සතියෙන් සිටීමට උත්සාහ කරමි. නිවසේ වටපිටාවේ ගැටුම් නැති නිසා සාමකාමීව දවස ගත කරමි. ළඟදී දිනක ළඟින් ඇසුරු කළ කෙනෙකු චෝදනාවක් කළ විට මනස පියවුල් විය. ඒ ඇසුණු වහාම ශරීරයේ උණුසුම් වී මනස නොසන්සුන් වී චෝදනාවට පිළිතුරු දෙමින් සිතින් පිළිතුරු සදමින් පැය ගණනාවක් ගත කළෙමි. සතියෙන් සිටිමින් මේ චෝදනා තාවකාලික බවත් මට මනස නිරවුල්ව තබාගත යුතු බව මතක් වෙමින් අමතක වෙමින් එහි ගිලී පැය කීපයක් ගත කළ විට දැඩි හිසරදයක් ඇති විය. දින දෙකක් පමණ පීඩා විද සිතට හොඳ වචන ලබා දී සිතට මා වරදක් නොකළ බව වටහා දී සිත සුවපත් විය. සතිය පුහුණු කළ කාලය දැනට අවුරුද්දක් පමණ වේ. දිනපතා පැයකට කිතු කාලයක් පරයන්කයේද බොහෝ දිනවල පැය භාගයක් පමණ සක්මනේද යෙදිමි. එහෙත් මෙවැනි සිදුවීම් වලදී සසලවීම දරා ගැනීමට ඉතා වෙහෙසක් ගන්නට සිදුවිය. ඉදිරියේදී මෙවැනි අවස්ථාවකට මුහුණ දීමේදී සතිය ඉවහල් කරගැති ගත හැකි ආකාරයට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. වාර්තාව අවසන් ස්වාමීනි.
හොඳයි. දැන් මේකෙදි මේ කියන කෙනා බලාපොරොත්තු වෙලා තියෙනවා මම සතිය වඩන නිසා, මම මෙහෙම දෙයක් ප්‍රතිපදාවක ඉන්න නිසා මට මෙහෙම මේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වුණ නිසා තමයි මෙහෙම දෙයක් වුණාම මේ මෙච්චර හිත කලබල වෙන්නේ. දැන් අපි අර ධර්මදේශනාවේදීත් කිව්වා වගේ අපි මොකක් හරි දෙයක් කරනකොට ප්‍රතිපදාවක ඉන්නකොට අපි බලාපොරොත්තු වෙනවා ඒකෙන් ආරක්ෂාවක් ලැබේ කියලා. හරි. දැන් මම පින් කරන නිසා, මම භාවනා කරන නිසා මේ වගේ කාම පරිසරයක් ලැබිලා තියෙනවා. ඒ වුණාට ඒක හැමදාම සදාකල් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඔය අතරේ අපිට බලාපොරොත්තු නොවිච්ච විදියට ඔය වගේ වෙන කෙනෙක් ඇවිල්ලා අසාධාරණ විදියට බැනලා යන්න, ගහලා යන්න ඕනතරම් අවස්ථාවල් තියෙනවා. අපිට විතරක් නෙවෙයි, බුදු වුණාට පස්සේ බුදුහාමුදුරන්ටත් තියෙනනේ. ඒක නිසා ඔය වගේ අවස්ථාවක් ලැබිච්ච එක පැත්තකින් ගොඩක් හොඳයි. ඔය ලැබිච්ච නිසා නේද දැනගත්තේ මට මෙහෙම කරදරයක් ආවහම මගේ හිත මෙන්න මේ වගේ, කොච්චර භාවනා කරද්දි මෙහෙම හිටියත් මගේ හිත මේ වගේ එහාට මෙහාට යන, මගේ හිතත් තාම අර කුප්පෙන සුළුයි, කුප්පේ කියලා මමත් කුප්පේ කියන එක කතාව තමන්ටම තේරෙනවනේ. ඒ බව එක පැත්තකට තේරුනේ සතිය වඩන් ඉස්සෙල්ලා මෙහෙම දේවල් අවස්ථාවල් ඕන තරම් ලැබිලා තියෙන. ඒ අවස්ථාවලදී කවදාවත් මේ විදිහට හිතේ කැළඹෙන ස්වභාවය, හරි ඒකට අනුව ඇඟේ සිදුවන වෙනස්කම් අපිට දකින්නවත් ලැබෙන්නේ. ඒ වෙනුවට අපි කරන්නේ මේ හිත කැළඹෙනකොට අරය බැන්න නම් මනත් අනිත් පැත්තට ගහන්න යනවා, එයා ගැව්වා නම් මං මරන්න යනවා. ඔය විදිහට කරන කෙනාගේ මත මේ ඔක්කොම වැරද්ද පටවලා තමන්ගේ අතුල් පැත්ත බලන්නේ නැතුව අනිත් පැත්තට පුළුවන් තරම් රියැක්ෂන් ගන්නනේ අපි හදන්නේ. ඒ වෙනුවට දැන් මේ කෙනාට මේ අසාධාරණයක් වුණාට පස්සේ තමන්ගේ හිතේ සිදුවන වෙනස්කම්, තමන්ගේ ඇඟේ සිදුවන වෙනස්කම් හොඳට බලා ගන්න පුළුවන් උනේ අර මේ සිහිය පුරුදු කරපු නිසා. දැන් එකකින් ලැබිච්ච සිහිය පුරුදු කිරීමෙන් ලැබිච්ච උපරිම යම්කිසි ආරක්ෂාවක් දැන් මේ මනුස්සයාට තියෙනවා නේද? නැත්තම් මෙයා කරන්නේ අනිත් පැත්තට රියැක්ට් කරන්න ගිහලා ඊට වඩා වැඩි කරදර ගොඩක වැටෙනවනේ. දැන් මේ යම්කිසි ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. ඒ වෙනුවට යම්කිසි මට්ටමකින් දැන් නවතින්න පුළුවන්. මගේ හිතේ මෙන්න මේ වගේ තරහවල් එනවා, මේ වගේ ඇඟෙත් වෙනස්කම් වෙනවා. ඔන්න ඇඟේ හරි හිතේ හරි සිදුවෙච්ච වෙනස පිට කෙනෙක් නිකන් එළියෙන් පොඩි තට්ටුවක් දාපු එකක් විතරයි. ඒකට අනුව මගේ ඇතුලේ නේද මේ වැඩි හරියක් මම මේක හදාගත්තේ. දැන් බැනලා හරි මොකක් හරි අසාධාරණයක් කරලා ගියපු කෙනා සමහර විට එයාට දවස් දෙකක් නෙවෙයි විනාඩි 10ක් යනකොට එයාට මතකත් නැතුව ඇති මොකද්ද කරේ කියලා. ඒ වුණාට මම ඒක අල්ලගෙන මම දවස් දෙකක් ඕකත් එක්ක හපහප ඉඳලා තියෙනවා. එතකොට වැඩිපුර මේ වෙලා තියෙන අර කරපු මිනිස්සයා මුකුත්ම දන්නේ නැහැ. සමහරට එයා හිතලත් නැතුව අත්තරදක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒක අල්ලගෙන මම මේ දවස් ගාණක් මේ වෙලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා. දැන් ඕකට ওই වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ කියන කෙනා හොඳට සතිය පුරුදු කරපු කෙනෙක් නිසා දැනෙනවා මට මේ වෙලාවේ මගේ හිතේ තරහෙන් ඉන්නේ, මේ වගේ මෙහෙම ඇඟෙත් වෙනස්කම් වෙනවා. අන්න ඕක දැනගත්තට පස්සේ අපි කියමු 100 වාරයක් ඕක දැනුණා කියලා. දැනුණොත් අපිට එක සැරයක් හරි මේක ගොඩදා ගන්න පුළුවන් මේ මේක කරලා මට වැඩක් නැහැනේ මේ මිනිස්සුත් එක්ක තරහෙන් හිටියා කියලා. ඇත්තටම වෙන්නේ මගේ ඇඟෙත් මෙච්චර ඇඩ්‍රිනලින් එමිට් වෙනවා, ඊළාට හිතෙත් සිතුවිලි වලත් කරදර වෙනවා. එහෙම නැතුව ඔක දැනගත්ත ගමන් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වෙනුවට හිත දාන්න පුළුවන් නම් يعني වෙන විදිහකට මෛත්‍රියට හරි, එහෙම නැත්නම් මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න හරි, මේ දැන් මගේ හිත මෙන්න මේ වගේ නරක තත්ත්වයට ගියාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන එක මේකෙන් ආදීනවය තේරුම් ගන්න හරි, මෙන්න මේ ඒකට මේ ආපු තරහ සිතුවිල්ලට පොර දාන්න නැතුව මොකක් හරි විකල්පයක් හොයාගත්තොත්, يعني ඔය කියපු මෛත්‍රිය වඩන්න හරි ඒක හොඳම විකල්පයක් නෙවෙයි. ඒ වෙනුවට ඒකට පෝර නොදා ඉන්න වෙන විදියකට යොමු වුණා නම් මේක ඇති ඒකෙන් එන බලපෑම ටික ටික අඩු වෙනවා. දැන් අපි මෙන්න මේ තරහ සිතුවිල්ලක් ආවහම අසාධාරණයක් වෙලා ඒකට පෝර දාන්න දාන්න ඒකෙන් අපිට වෙන කරදරේ වැඩි. දැන් තරහක් ඇවිල්ලා අපි විනාඩි 5ක් ඒකත් එක්ක හප හප හිටියා කියමු තරහෙන්. ඊට පස්සේ ඔක අමතක කරලා දාන්න. අමතක කරාට අර අපි විනාඩි 5ක් පෝර දාලා තියෙනවනේ. එතකොට තව විනාඩි 5ක් යන්නේ ඉතින් ආයෙත් ඒක මතක් වෙනවා. ඒකට අඩුවෙන් පෝර දැම්මනම් තව විනාඩි 5ක් ඉන්නේ ඉතින් ඒක වැඩි වෙලාවක් ගිහිල්ලා තමයි ඔක ආයෙ මතක් වෙන්නේ. අපි මේකට පෝර දාන තරමට තමයි ඒකේ මතුවෙන ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙන්නේ. එතකොට දවස් දෙකක් ගිහිල්ලා හරි මේක ඉවර වෙච්ච එකත් ලබද යන්නේ. ඒක නිසා පුළුවන් තරම් මේ වගේ අවස්ථාවල අපිට වළක්වන්න බෑ. පිටින් එන කරදර අපිට වළක්වන්න බෑ. අපි කොච්චර සාධාරණවත් අපිට පිටින් කරදර එනවා, ඒ එන එකත් එක්ක ගැටි ගැටි ඉන්න නැතුව පුළුවන් තරම් ඒකට පොරනදා ඒ වෙනුවට තමන්ගේ ඇඟ දිහා බලන්න එක්කෝ, එහෙම නැත්තම් සිතුවිලි දිහා බල ඒකේ කොහොමද අඳුරගත් අඳුරගෙන මේකක් වුණහම මගේ කොහොම වෙනසක් වෙන හැටි තේරුම් ගත්තත් අර ඒකට තරහට පොර දාන එක අඩු වෙනවා. අඩු වුණාම ඉබේ මේක නැත්තටම නැති වෙලා යනවා කිය. ඒකට වර්ධනය වෙන්න අවස්ථාවල් අඩුයිනේ. අන්න ඒ විදිහට කරන්න පුළුවන් නම් මීට වඩා ඉක්මනට දවස් දෙකකින් ගොඩ දාපු එකක් ලොකු දෙයක්. මීට ඊළඟ පාර මීට වඩා අඩු කාලයකදී මේක ගොඩ දා ගන්න පුළුවන්. ඒකත් එක්ක අපි ඉස්සරහට යමු.
ඊළඟ වාර්තාව ගරු ස්වාමීන් වහන්සේ අතරවන ඔබට අහන වාර්තාව. මා දසුත්තර සූත්‍ර දේශනාවලට සවන් දෙමින් වරහන් තුල පාර්ට් 24 භාවනා කරගෙන යමි. උදේ පාන්දර පැය කහමාරක් හා රාත්‍රියට පැය කහමාරක් පමණ දිනපතා මේ සඳහා කාලය ගත කිරීමට යෙදී සිටිමි. එක් දේශනයකට සවන් දෙමි. අද උදෑසන භාවනා අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට හා මා ඒ අද්දුටු තත්ත්වය පිළිබඳව අදහස් දැන ගැනීමටයි. සතිමත් වී ආශ්වාස ප්‍රාශ්වාසය දෙස බලා සිට එය නොපෙනී ගොස් සිත කය තුළටම ඇතුළට ඇතුළටම ගෙන යමි. මෙසේ කිසිවක් නොදැනට තැනකට බොහෝ අවස්ථාවල ගොස් ඇති අතර බොහෝ වෙනස්කම් අත්දකිමින් මේකින් තොරව බලා සිටිමි. ඔබ වහන්සේ අන් අයගේ කමටහන් සුද්ධ කරන දේශනාවලට සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න निराකරණය කර ගනිමි. එක වේලාවකින් කයෙහි එක් පැත්තක්ම වරහන් තුල දකුණු පැත්ත නොදැනී ගියේය. දසලි ඒ දෙස බලා සිටියෙමි. ඉසේ සිට පහලට මුළු ඉරියව්ව දෙසම බැලීම හරියට හරි අඩක්ම නොදැනී ගොස් ඇත. ශරීරය මදක් වම් ඇලයට බර වී ඇති බවත් එක් නාස්පුඩුවකින් හුස්ම ගන්නා බවත් හෙළන බවත් දැනුනි. බොහෝ වේලාවල් වලදී මෙන්ම මගේ හෘද ස්පන්දනය කයෙන් පිට තැනක සිදුවන බව දැනී ඒ දෙස බලා සිට ඇත. අදද එය එසේම සොයනහස සමාවෙන්න ඒ වාර්තාව ඉතුරු ටික මගේ මේ රිපෝට් එකේ නෑ සොයනහස. මම හිතන්නේ ලියල නැද්ද අමුඩ නැද්ද දන්නේ නැහැ. එතනින් වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ ඇත්තරෝ මම හිතන්නේ තව ටිකක් කියන්න
ඕනේ. අමුඩල නැති වෙන්නේ නැති නේ, නැත්තම් ඔය වාක්‍යක මැදින් නවත්තන්නේ නැහැ නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අපි එහෙනම් මේ තිබුණ ටිකට අනුව කිව්වත් දැන් මේ කෙනා මේ සතියෙන් ඉඳලා තියෙනවා මේ ඇඟේ තියෙන වෙනස්කම් මේ හුස්ම දැනෙන හැටි ඒකෙදි සිද්ධ වෙන දේවල් හොදට ගොඩක් දේවල් තේරුම් අරගෙන තියෙනවනේ. දැන් ওই තේරුම් ගත්ත එකත් එක්ක ටික වෙලාවක් යනකොට අර ඇඟේ එක පැත්තක් විතරක් දැනෙනවා කියන එක දැනලා තියෙනවා. එතකොට බලන්න මේ එක පැත්තක් විතරක් දැනෙනවා කියන්නේ අනිත් පැත්ත නොදැනෙනවා කියලා කියන්නේ කොහොමද? එතකොට එක පැත්තක් දැනෙනවට සාපේක්ෂව තමයි අනිත් පැත්ත නොදැනෙනවා කියලා කියන්නේ. මෙන්න මේ සාපේක්ෂ වටිනාකමක් තියෙන හැමදෙසෙම. අපි නොදැනෙනවා කියන කොටත් එක්ක සාපේක්ෂව අනිත් පැත්ත දැනෙන නිසා තමයි මේ පැත්ත නොදැනෙනවා කියන එකක් ලැබෙන්නේ. අපි අඩිය තියෙනකොට ලේ වාකයේ දැනෙන්නේ නැහැ කියලා සමහරු කියනවනේ. එතකොට ලේ වාකයේ දැනෙන්නේ නැහැ කියන්නේ අනිත් ටික දැනෙන නිසා තමයි ඒකට සාපේක්ෂව තමයි මේක දැනෙන්නේ නැහැ කියලා කියන්නේ. ඇඟේ වම් පැත්ත දැනෙන්නේ නැහැ කියනකොට දකුණු පැත්ත දැනෙන නිසා තමයි ඒකට සාපේක්ෂව තමයි මේක දැනෙනවා කියලා කියන්නේ එක පැත්ත. එතකොට මෙන්න ඒ වගේම එලාට හුස්ම නොදැනී ගියපු කතාවකුත් මුලදීම කියලා තියෙනවා. අනේ නොදැනී ගියා කියන එක තියෙන්නේ දැනීමට සාපේක්ෂව. දැනගෙන හිටපු නිසා තමයි යාට සාපේක්ෂව තේරෙන්නේ නොදැනී ගියා කියලා. ඔන්නෝම සාපේක්ෂව අපි එකකට වටිනාකමක් දෙන්නේ නැතුව පුළුවන් ද බලන්න. වැඩියෙන් කැමති දැනේ හුස්ම දැනෙන එකටද නොදැනෙන එකටද කියලා. ඇඟේ පැත්තක් දැනෙන එකටද නොදැනෙන එකටද වැඩියෙන් අපි වටිනාකමක් දෙන්නේ කියන එක බලන්න පොඩ්ඩ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ අපි හැමතිසෙම මොකක් හරි එකකට වටිනාකමක් දෙනවා. හුස්ම දැනෙන එකට එක්ක වටිනාකමක් දෙනවා, එක්ක නොදැනෙන එකට වටිනාකමක්. හැමතිසෙම හිතෙන් කරන්නේ ওই වගේ එකක මොකකට හරි වටිනාකමක් දීලා ඒක අල්ලගන්න එක. මොකක් හරි එකකට වටිනාකමක් දීලා ඒක අල්ලගන්නවා. සමහර ලාට හුස්ම දැනෙන එකට වටිනාකමක් දීලා ඒක අල්ල ගන්නවා. සමහර ලාට නොදැනෙන එකට වටිනාකමක් දීලා අල්ල ගන්නවා. ඔන්න ඔය වටිනාකමක් දෙන හැටි තේරුම් ගන්න බලන්න ඊළඟ පාරයක්ද. එතකොට මේ රිපෝට් එක ඊළඟ කැලේ අමුණන්න අමතක වෙන එකකුත් නැහැ. මේ ඔය විදිහට දැන් හරියට දැන් එක පැත්තක් අමතක වුණා වගේ ඇඟේ එක පැත්තක් අමතක වුණා වගේ රිපෝට් එකෙත් එක කැලක් අමතක වෙලා තියෙන්නේ.
සරයි ස්වාමීන් වහන්සේ, ඒක මගේ අතින් වල වැරද්දීම.
සම්පූර්ණ වාර්තාව කියවන්නද මම අතපසු වෙච්ච ටික විතරක්
කියවන්න? අන්තිම වාක්‍යයේ ඉඳලා කියන්නකෝ. එතකොට හරි.
අදද එය එසේම වම් පාය ස්පන්දන වෙන ආකාරයේ දුටු වෙවි. වෙනදාටත් වේගයෙන් සිදුවන ඇහිපිල්ල ගැසීම වම් ඇසෙහි පමණක් දැනුනි. සියල්ල පාලනය ප්‍රව ඒට අවශ්‍ය පරිදි සිදුවන බවත් මේ සියල්ල අතර විටින් විට හුස්ම ඉතාමත් සිහින් දුටු වෙවි. මට සිතුනේ අංශභාගයේ හැදුනත් භාවනාව කරගෙන යාමට බවයි. එවිටම මගේ මුහුණට නැගිණු සිනාවක් සමගම උපේක්ෂා සහගත විය යුතු බව සිතුනි. මෙසේ කෙතරම් වේලා සිටියාදැයි නොදැනෙහි. එක්වරම ශරීරයේ වේගයෙන් ගැහිමක් පටන්ගත් අතර මම ඒ දෙස හොඳින් බලා සිටියෙමි. තවමත් වම් පැත්ත පමණයි මගේ හුස්ම හිරවීමට ගියේය. ඕනෑ දෙයක් ගුණාවේ සිටුවෙමි. මීට පෙර අවස්ථා දෙකම හුස්ම හිරවීමට ගියේය. පෙරමෙන් කය සැහැල්ලු වී කිසිවක් නොදැනී ගියේය. කෙනෙක් කොතෙක් වේලා ගත වූවාදැයි නොදැනෙමි. නැවත කය දකින විට මුළු කයම දැනුනි. කයි කාලක් ගත වී තිබුණි. අක්මන් භාවනාවද කරගෙන යමි. එහිද වෙනස්කම් දකිමින් මාපට ඇගිල්ලට බර මාරුවන ආකාරයත් විදිවි. සක්මනේදී හිත පිට යන ප්‍රමාණය පරයන්කයට වඩා වැඩිය. නමුත් පෙරට වඩා වේගයෙන් ඒ බව අවබෝධ කර නැවත ආරක්ෂක භූමියට පැමිණෙමි. අවශ්‍ය උපදෙස් හා අඩුපාඩු පෙන්වා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිර්වාණ සරණයි. වාර්තාව අවසන් ස්වාමීන්
වහන්සේ. දැන් එන අපි අර කලින් කියපු එකටම ඉස්සරහට යනවා නම් දැන් මේක නා මේ විදියට ගිහිල්ලා හොඳටම බය වෙලා මේක නොදැනී ගියාට පස්සේ බය වෙලා ඒ වුණාට ඒක කෙලවරට යනකම් ගිහිල්ලා තියෙනවා යම් කිසි මට්ටමකට. ගිහිල්ලා නොදැනීම ගියාට පස්සේ හුස්ම හිර වෙනවා. ඒකටත් බය නැතුව මූණ දීලා තියෙනවනේ යම් කිසි මට්ටමකට. බය වුණා කියන්නේ ඒක අඳුරගෙන තියෙනවා. දැන් මගේ හිත මේ හුස්ම නොදැනෙ ගියාම බය වෙනවා කියන එක අඳුරගෙන තියෙනවනේ. දැන් ওই විදිහට කීප සැරයක් වෙනකොට දැන් පළවෙනි පාරෝක වෙනකොට හොඳටම බය වෙන්නේ නැති. දැන් දෙවෙනි පාර තුන්වෙනි පාර වෙනකොට ඔයිට තියෙන බය ටික 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 අඩු වෙගෙන යනවා. දැන් ඕක ඊළඟට ඕක හුස්ම නොදැනෙන තත්ත්වයට ගිහිල්ලා හුස්ම හිර වෙන තත්ත්වයට ගිහිල්ලා ඇඟේ පැත්තක් දැනිලා ඊළාට මුළු ඇඟම නොදැනෙන තත්ත්වයට ඔය ටික ටික යනකොට ඔයක ටික ටික යා එහෙම වෙනස් වෙගෙන එනකොටම Tamanටම තේරෙනවා දැන් යන්නේ මෙන්න මේ ඔටෝ පයිලට් Tamanට කන්ට්‍රෝල් කරන්න බැරි තත්ත්වයකට යනවා කියන එක ටික ඉබේම තේරෙනවා. ඒ වගේම දැන් ඔකට ඔක පුරුදු කරන්න ඔකත් සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් පළවෙනි දවසේ ඔක ওই වගේ අත්දැකීමක් ලැබුණාම මේක හරි ලොකු දෙයක් කියලා ඒක අල්ල ගන්නවා. දැන් ඔක කාලයක් ওই විදිහට ටික ටික පුරුදු කරාම ඒකත් සාමාන්‍ය දෙයක්. මේ දැන් ඉන්න තත්ත්වෙත් සාමාන්‍ය දෙයක් වෙනවා. ওই දෙකේම අතර ලොකු වෙනසක් නැති එකකටවත් වටිනාකමක් දෙන්නේ නැති මට්ටමකට යනවා. ඔන්න ඔයක කාලයක් ওই විදිහටම පුරුදු කරගෙන ගියා. කියන්න තියෙන්නේ දැන් ඕකම කරගෙන යන්න වෙන බාධාවක් නැහැනේ. ඕකම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සක්මනේදී වැඩිපුර සිතුවිලි පිට යනවා කියන එක සාමාන්‍යයෙන් දැන් පර්යංකයේදී අපි S2 වහලා කනට සද්ද අඩු තැනකට ගිහිල්ලා වේදනාවල් ටික අඩු වෙන විදිහ එක විදිහටනේ ඉන්නේ. ගොඩක් ආයතන වලින් ගොඩක් වැඩිපුර වහලානේ තියෙන්නේ. ඒ වුණාට සක්මන් කරද්දී ඒ වෙනුවට ඇස් අරගෙන ඉන්නවා වටපිට දේවල් පේන්න තියෙනවා වුණ තරම්. ඒ වගේම මොකක් හරි ක්‍රියාවක් කරනවා. එහෙම කරද්දී අපේ හිතට තව වැඩිපුර වැඩ ගොඩක් තියෙනවනේ. ඒ වෙලාවේදී හිත පිට යන්න තියෙන අවස්ථාව මේ පරයන්කේ ඉන්නවට වඩා ගොඩක් වැඩි. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට වගේ වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඔක මේ හැමදාම අපේ ජීවිතේ පුරාම පරයන්කේ ඉන්න බෑනේ. ඔය පරයන්කේ පුරුදු කරන දේ අපේ ෆීල්ඩ් එකට ගෙනල්ලා මේ එදිනදා ජීවිතයටත් මේක පාවිච්චි කරන්න වෙනවා. එදිනදා වැඩක් කරද්දී වඩපිට මිනිස්සුත් එක්ක ඉඳෙද්දී ඇහැට රූප පෙනෙද්දී සද්ද ඇහෙද්දී ඒ වෙලාවෙදිත් අපිට මේක සිහිය පවත්ත ගන්න පුළුවන් වෙනවනේ. අන්න ඒකට පරයන්කේ පුරුදු කරපු එක ඊට වඩා ඉහළ මට්ටමකට ඇවිල්ලා තමයි සක්මනට එන්නේ. සක්මනට එනකොට අනිවාර්යයෙන්ම හිත පිට යන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඊටත් වඩා ඉහළ මට්ටමකට ඇවිල්ලා තමයි එදිනදා ජීවිතයට සතිය පුරුදු කරන්නේ. එතකොට ඊටත් වඩා වැඩි අවස්ථාවල් තියෙන හිත පිට යන්න. ඒක නිසා මේ සක්මනේදී හිත පිට යන එක ඒකත් අරට වඩා අනිවාර්යයෙන් වෙන්න ඉඩකඩ ගොඩක් වැඩි. ඒ ගැන දැනගෙන ගියා නම් මම මේ සක්මනේදී මගේ හිත පිට යනවා කියලා දැනගෙන යන එකම තමයි හිත පිට නොයන්න තියෙන ලොකුම මේක. හිත පිට ගියත් හිත පිට ගිය බව දන්න ඕනේ. දැන් එතකොට හිත පිට ගිය බව දැනගෙන ඉන්නෙත් සවස් සිහියකින්මයි. ඒක නිසා ඒ ගැන වරි වෙන්නේ නැතුව දැන් මං හිත පිට යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. එදිනදා ජීවිතයට ගියාට පස්සේ මීටත් වඩා හිත පිට යනවා. එතකොට මීටත් වඩා අඩුවෙන් තමයි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එහෙම හිත පිට නොයන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන ගියත් ඔක තව එකක් කරදරයක් වෙනවා. ඒක නිසා මේකත් වෙන්න පුළුවන් කියන අදහසෙන් සක්මන් කරා නම් ඊළඟ දවසේ ඔයිට වඩා හොඳ සාර්ථක සක්මනකට යන්න පුළුවන්. ඒකත් එක්ක අපි මේකට දෙන මේ ඊළඟ රිපෝට් එකට යමු.
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මාතෘ දුන්න ගෞරවයෙන් පිළිගන්නවා මේ ධර්ම සභාවට. වාචික ප්‍රශ්න තවත් දෙනවා නම් නදී අපි ඒක ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේ ගැන සලකා බලන්න කියලා මම ඉල්ලා හිටනවා.
හොඳයි. එහෙනම් ධම්මසාගර ස්වාමීන් වහන්සේ වැඩසටහන කරගෙන යයි. මටත් පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඩෙන්ටිස් හම් වෙන්න යන්න ඕනාවක් තියෙන. ඒක නිසා සාගර සාන්නාස ඉස්සරහට කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා.
කොහොමද සිත් පිං සෝයිනවාස තිරුවන් සරණයි අප සමග සම්බන්ධ වුණාට අද දවසේ.
තිරුවන් සරණයි. සාගර සාන්නාස කෝහස් කළාද?
අවසරයි සාගර ස්වාමීන් නම නම කියන අවසරයි. ධම්ම සාගර ස්වාමීන් වහන්සේ අපි ඇහෙනවද?
ඇහෙනවා. මම ඇහෙනවා නේද?
එහෙමයි සෝයිල් ලහස. ඔව්, ගොඩ දවසක අපිට කතා කරන්නත් ආසයි.
ඒක ගේන්න දැන් ටිකක් විසීනේ අප්පා.
අම්මෝ අල්ලා ඉන්න ඕනේ අල්ලා ගන්න සා.
Recording in progress.
සිතුවිලි තුන් සැරයක් අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේක මට තුන් සැරයක් කීර්තිය ආව ස්වාමීන් වහන්සේ. දැන් අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා ඒ තුන් සැරම ඊමේල් එකක් ගහලා ස්වාමීන් වහන්සේ මට කතා කරන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේම අත්‍ය ස්වාමීන් වහන්සේ මේ දෙයක් වුණා කියලා ඉතින් සමාව ඉල්ලගත්ත. ඉතින් මම ඉතින් කියන්න කැමති ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර දැනෙච්ච සහනය සහ ඒ කීර්තිය කොහෙන් එනවද කියලා ඉතින් අපිට හිතා ගන්න බෑ. ඒකත් ඉතින් අපේ කර්ම ලොකු ස්වාමීන් වහන්සේ විපස්සී ඉතින් කියනවා කර්ම ශක්ති ඉතින් පහුගිය මං හිතන්නේ ආත්මවල කරපු ඒ තමුන්ට වඩා දැනුමෙන් උසස් සහ ඒ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාට හෝ බුදුන් වහන්සේලාට කරලා තියෙන අගෞරවය නිසා තමයි එහෙම කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ ඉතින් බොහොම කරුණාවෙන් පැහැදිලි කරා. ඉතින් තව පොඩි විහිළුවක් කරලා ඒ වගේ ඉතින් අපි මේ වගේ දේවල් තමුන්ටත් ඇතිලා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් කියන්න පුළුවන් කියලා මාත් බොහොම ශ්‍රද්ධාව යුතුව කියලා සිනා ස්වාමීන් වහන්සේ.
ඔව් මට මේ ප්‍රශ්නේ යට ගියාම නම් තේරෙන්නේ නැහැ. හැබැයි මේ මටත් ඉතින් ওই ටිකම වෙලා තියෙනවා. හැබැයි මට එමුණා මම කරන්නේ කෙලින්ම පෞද්ගලිකව ගිහිල්ලා ඒ පුද්ගලයාව හම්බෙලා මේ කියන් තියෙන දේ කිව්වට පස්සේ එතනින් ඉවරයි. ඉතින් මේ ඔව සාමාන්‍ය දේවල් ඉතින් නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
නෑ අවසරයි ස්වාමීන් වහන්සේ, මම මතක් කිරීමක් කළා. අපි අද කිව්වන්නේ එක පටන් ගන්න කලින් මෙතන මේ අපි මේ දැන් අපි සාකච්ඡා කරනකොට සමහර අයගේ පෞද්ගලික දේවල් සාකච්ඡා වෙනවානේ. ඉතින් ඒවා ඒ වෙලාවේ ඉවර කරන්න කවුරුවත් කියන දේවල් නිසා ඒවා අරගෙන ගිහිල්ලා වෙන වෙන තැන්වල සාකච්ඡා කරන්න එපා කියන එක පොඩ්ඩක් මතක් කරා. ඒක ගැන තමයි නදීප් ඔය එක්ස්ටෙන්ෂන් එකක් දැම්මේ නදීප් ඒකට ස්වාමීන් වහන්සේ.
නාමත්‍ර කතා කරන්න පුළුවන් නාමත්‍ර අඩ්මිට් කරලා.
බොහොම ස්තුතියි නදී, බොහොම පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
මමත් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මගේ කමඨාන් ප්‍රශ්න ඉදිරිපත් කරද්දී පුද්ගලිකව තමයි කියන්නේ. මොකද බෙහෙත් ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කියන්නේ නැතුව බෙහෙත් ගත්තොත් ඒක බාගෙටනේ බෙහෙත් කරගන්නේ. නිසා මේ මම නම් සාමාන්‍යයෙන් බය නැතුව පෞද්ගලික දේවල් කියන, මොකද ඒවා මගේ හිතේ වැඩ කරන ධර්මතාවයන් නිසා, ධර්මතාවයන් සියලු දෙනාට පොදුවේ වැඩ කරන බව ධර්මයේ ස්වභාවයක් නිසා මම හිතනවා ඒක තමයි ඉතා සාර්ථක ක්‍රමවේදය කියලා. ඒ වගේම ඉස්සරහටත් අනිත් සියලු දෙනාටත් ආරාධනා කරනවා එහෙම හැකිතාක් ඒ විස්තරේ ධර්මතාවයක් ඉදිරියට විදිහට සභාවට ඉදිරිපත් කරන්න කියලා කමඨහන් වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී මේ මම පසුගිය සති දෙකකට කලින් විතර සයින්වල මූණ දුන්න සිද්ධියක් ගැන ප්‍රකාශ කරන්න කැමතියි. සාමාන්‍යයෙන් දැන් මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ මීට අවුරුද්දකට විතර කලින් මේ වැඩසටහන පටන් ගනිද්දිම. එතකොට මම සම්බන්ධ වුණේ සාමාන්‍ය ටිකක් කේන් තියන ද්වේෂයට අධිකව ගොදුරු වෙන කෙනෙක් විදිහට. ඉතින් කාලයක් මේ විදිහට භාවනා කරගෙන මෙහෙම කමඨහන් වාචිකව ලිඛිත කමඨහන් පිරිසිදු කරගෙන ඉදිරියට එනකොට තේරුණා එහෙම ද්වේෂයට තවදුරටත් මම ගොදුරු වෙන්නේ නැති බවක් මට තේරුණා. ඒක සාර්ථක, ඉතාම සාර්ථක බව මට තේරුණා. ඉතින් මම ඇත්තටම එහෙම දියුණු වීමක් ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවේ නැහැ එහෙම දෙයක් ප්‍රායෝගිකයි කියලා මම වගේ කෙනෙක්ට. නමුත් ඉතින් විශ්වකර්ම ක්‍රමයකට මේ වැඩසටහනේ මේ වගේ දෙයක් සිද්ධ වුණා. ඒත් සති දෙකකට විතර කලින් ටිකක් ගොඩක් කාර්ය බහුල වීම නිසාත් කරුණු 10ක් 12ක් එක දිගට ගැලපිලා මට සෑහෙන කේන් තියෙන සිද්ධියක් සැකසුණා. ඉතින් ඒ සිද්ධියේදී මුලින්ම බාහිර කෙනෙක් දෙන්නෙක් දිහාවට ඇඟිල්ල දික්ුණාට ඊට පස්සේ ඇඟිල්ල දික්ුණේ මගේ අතින් මගේ දිහාවටයි. මට මාත් එක්කම ලොකු ද්වේෂයක් ඇති වුණා. මම මේතර අපරීක්ෂාකාරී විදිහට මේ මට දෙයක් මගේ හැරලා තියෙනවා කියලා. ඉතින් ලොකු කේන්තියක් ආවා මාත් එක්ක. ඉතින් මම කල්පනා කරා දැන් මාස 12ක් තිස්සේ මෙහෙම කේන්ති අඩුවෙවි ආව මට කොහොමද මේක ආවේ කියලා. ඊට පස්සේ මම කල්පනා කරා සාමාන්‍යයෙන් මම ද්වේෂයක් ආවම කරන්නේ කය දිහා බලලා ද්වේෂය දිහාත් බලලා මාරුවේ මාරුවට නිකන් අර 50% මේ පැත්ත බලනවා 50% අර පැත්ත බලනවා වගේ බැලන්ස් කරලා ද්වේෂය නිවෙන එකෙන් මගේ අනිත්තර කරගෙන යනවා. එහෙම එකක් කරේ. මම ඉතින් හිතුවා මෙතන එහෙම කය දිහා බලන්නේ නැතුව මම තනිකරම මේ ඇති වෙන ද්වේෂයම විපස්සනා ආරමුණක් කරගන්නවා කියලා. මම කය දිහා හිත අඩුවෙන් බලලා ද්වේෂය දිහාම බලාගෙන හිටියා. මේ මම පාලනය කරන්න කියන්නේ සාමාන්‍යයෙන් මට සියලු සත්ත්වයේ සූපත්වය කියලා හරි බුදුගුණ මෙනෙහි කරලා හරි ද්වේෂය ඉක්මනටම නිවන්න පුළුවන්. ඉනිවල පැයින් දෙකින් ඒක අයින් හිත හිතින් අයින් කරලා වෙන දෙයක් හිතන්න පුළුවන්. මෙතනදී මං හිතුවා එහෙම වුණත් නෑ මේක මෙච්චර කීන්ති ගියේ මේක ප්‍රයෝජනයකට ගන්න කියලා හිතලා මං ඒකම කමටහන් අරමුණක් විදියට ඒක දිහා බලාගෙන ඉන්න ගත්තා. දැන් මේක අඩු වෙන්නෙත් නෑ, දවසක් තිබ්බ, දෙකක් තිබ්බ, තුනක් තිබ්බ, එහෙම අඩු වෙන්නෙත් නෑ. ඉතින් මං හොඳට බලාගෙන ඉන්නවා. ඉතින් මට එතකොට තේරෙනවා මේ දේශය ඔස්සේ ඇතුළෙත් කාය මේ මානසික කම්පන චංචල වගේ තියෙනවා. කයෙන් ඇති වෙන කම්පන චංචල ගතිත් වෙනම දැනෙනු. මම ඒව දිහා හොඳට බලාගෙන ඉන්නවා. දැන් අඩු වෙනවද නැද්ද කියලා විතරයි බලන් ඉන්නේ. කිසිම පාලනයක් මම කරන්නේ නැහැ. ඔහොම ඉන්නකොට ඊට පස්සේ මොකක් හරි සිද්ධියක් වෙලා තව කෙනෙක් ඉවිලා ඉදි මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඒ කෙනත් එක්ක මේ පොඩක් මට වචන නුහුරට කියවිලා ඒ කෙනාගෙත් හිත රිදුනා කියලා මට තේරෙනවා. ඊට පස්සේ දැන් අර එක පැත්තකින් ද්වේෂය තිබ්බා, ඊට පස්සේ අනිත් කෙනාගේ හිත රිදුනා කියලා ආයිත් මට දැන් හිතට ලොකු සංවේගයක් ආවා. ඊට පස්සේ මට තේරෙනවා දැන් දෙකක් වැඩ කරනවා, ද්වේෂයයි සංවේගයයි, සංවේගයේ දෙකක් වැඩ කරනවා. ඊට පස්සේ කොහොම හරි මං කල්පනා කරලා දැන් මේ ද්වේෂය එක පැත්තකින් මම ද්වේෂයෙන් නිසා පීඩාවක් තියෙනවා, අතනින් ආව සංවේගයක් දැන් පීඩාවක් තියෙනවා කියලා මම හිතුවා. හිතනකොට තේරෙනවා ඇයි මෙච්චර මෙහෙම දුකක් එන්නේ කියලා. ඊට පස්සේ තේරුණා මේ මෙතන වැඩ කරන්නේ මේ දුක්ඛ සත්‍ය කියන ධර්මතාවයේ. මේක මේ සසරේ ඉන්න නිසා සකස් වෙන ධර්මතාවයක් කියලා එතන සුතමේ ඥාන ටිකක් ඉස්සරහට ආවා. මට ඒක තේරුණා. ඉතින් එහෙම එනකොට අන්තිමට ඒක කල්පනා වෙද්දී අර ද්වේෂයත් නිවිලා ගිය, අර දුකක් ටික ටික හිමීට නිවිලා දෙකම නිවිගෙන යන මට්ටමකට අඩු වෙන්න පටන් ගත්තා. එතකොට මම එතන සුතමේ ඥාන හිතලා ඉස්සරහට ගත්තේ නේ. ඒකත් සතිය විසින්ම ඉස්සරහට අරන් දුන්නා. දැන් මේක මේ මෙච්චර දුකක් මේ දැනෙන්නේ, ද්වේෂයකුත් දැනෙනවා, එතනත් දුකක් තියෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා මේ මට අපූර්ව මේ සිදුවීමක් ඉස්සරහට ආවා. මම ස්වාමින්වහන්සේලගෙන් ඊට කලින් අහන්න හිතාගෙන හිටියා දැන් සතිමත් වෙනකොට සුතමේ ඥාන කොහොමද අපි පාවිච්චි කරන්නේ ඉස්සර ඉදිරියට ගන්න කියලා. ඉතින් මේ සිද්ධියෙන් මට තේරෙනවා මේ සතිමත් වීමෙන්ම සතිමත් වීම හරහාම සතියෙන්ම සුතමේ ඥාන අවශ්‍ය වෙලාවට ඉදිරියට ගෙනල්ලා දෙනවා. ඒ හින්දා දහම් කරුණු කාරණා දැනගෙන ඉන්න එකත් හොඳයි. ඒක පාවිච්චි වෙනවා මේ මොකක් හරි ඇබැද්දියකදී, කරදරයකදී තමන්ට තමන්ගේ සතිය ආරක්ෂා කරගන්න, දුක ටිකක් තුනී කරගන්න, අඩු කරගන්න සතිය විසින්ම සුතමේ ඥාන ඉස්සරහටත් ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් අර මට විශේෂ සතුටක් තියෙනවා මේ ද්වේෂය දිහා බලන් ඉන්න වෙලාවේ මට මගේ පාලනයක් හිතට තිබ්බා. මම කාටවත් වෛර කරන්න එහෙම මොකක්වත් ගියේ නැහැ. දැන් අර උඩුකයේ ලේ දුවන එක, ප්‍රෙෂර් එකක් වගේ දැනෙන එක, කොටිම කියනවා නම් ලේ ටිකක් ක්‍රස්නේට වගේ ඇඟ ඇතුලේ යනවා වගේ කියන එක පවා මම සතියෙන් හොඳට මේ අත්දැක විපස්සනා කරා කියලා මේ කියන්න පුළුවන් ස්වාමීනා. සෝ ඒ වගේ සිද්ධියක් වුණා. ඉතින් අර කාලයකට පස්සේ සෑහෙන ද්වේෂයක් ඇති වෙච්ච නිසා මට ඒක විශේෂ අත්දැකීමක් වුණා. එතනින් පස්සේ ඇත්තටම මේ ඒ වගේ සිද්ධියක් ආයේ සිද්ධ වුණොත් මට සුළු ද්වේෂයක්වත් ඇති වෙන්නේ නැතුව එතන අතහැරලා යන්න පුළුවන් ගතියක් ඒ විපස්සනා කිරීම තුළ සකස් වුණා. මම පළවෙනි වතාවට තමයි අර කය දිහා බලන නැතුව කෙලින්ම එකෙල්ලේ ද්වේෂ දිහාම බලලා මේ අත්දැකීම සකස් කරගත්තා ස්වාමීනා.
ඔව්, ඒක තමයි මේ අර ඕක අපිට දැනුවත් වීම වෙන්න පුළුවන් මේ සතියෙන්. සතියෙන් දැනුවත් වීම වෙනවත් එක්කම ඒ පවතින දේශය නැතිකරන්න එක්කෝ සමත උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා, මෛත්‍රිය හෝ එව් කිව්ව විදිහට බුද්ධානුස්සතිය, නැත්නම් සම්පජඤ්ඤය පාවිච්චි කරන්න පුළුවන්. ඒක ස්වභාවිකව වෙන දෙයක්. ඉතින් ওই පාත් දෙක තියෙනවා මේ හරියට ඒක උපකරණ දෙකක් වගේ. අර ගොයම්මි කියා අල්ලනවා, ඊට පස්සේ දෑගැත්තෙන් කපන වැඩේ වෙන්නේ ওই සම්පජඤ්ඤය හරහා පෙන්නලා දෙනවා මේ ඒක අවශ්‍ය වෙලාවට එනවා. අනුමාන ඥාන ටික, මේ සුතමේ ඥාන ටික අවශ්‍ය වෙලාවට එනවා. ඒ ටික ලොකුවට අපි දැනගෙන හිටිය නැතුනට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවශ්‍ය වෙලාවට දෙන්නලා ඔයා මේ තරහ වෙලා ඉන්නේ ඔයාගේ තියෙන දේශයට, දේශය මේ සමහර දේශයට පත් වෙලා තියෙන ඔයාගේ තියෙන තණ්හාවට, නැත්නම් අවිද්‍යාවට. ඔය දෙක පෙන්නලා දෙනවා. ඊට පස්සේ පෙන්නලා දෙනවා මේකේ මේ වෙනස් වීම හරහා ඔයාට ඒ වෙනස් වීම දරා ගැනීම බැරි වීම තමයි ඔයාට මේ දේශයට පත් වෙන්න හේතුව. නැත්නම් ඒක ප්‍රතික්ෂේප කිරීම වගේ අන්න ඒ වගේ කරුණු කාරණා ටිකක් අපිට පෙන්නලා එයා ඉස්සරහින් ඇවිල්ලා එයා යනවා. හැබැයි එයාවම තියන් ඉන්න අවශ්‍ය නැහැ. එයා ඒ කෘත්‍ය කරා එයා අයින් වුණා. අයින් වුණාට පස්සේ අර දේශය තිබ්බ තැනක්වත් නැතිලා යනවා. තිබ්බ තැනක් වත් නැති වෙලා යනවා. එතකොට තමයි දැනගන්න ඕනේ මේ මේ දේවල් මේ తాවකාලික දේවල්. ඒවා ඇති නැති වෙලා යනවා. නමුත් අර නැති වෙන ටික අපි දකින්නේ නැහැ. දේශය ඇතිවීම සහ නැතිවීම දකින්නේ නැහැ. ඒක අපි ස්ථිර දෙයක් කියලා හිතාගෙන ඒකට තියෙන පොඩි කැමැත්තක් එක්ක අර ඒකට තමයි ඇබ්බැහිය. ඒ දේශයටත් පොඩි කැමැත්තක් එක්ක අපි ගිය ගමනක් තමයි මේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් ওই ටික හරියට දකින්න ගත්තට පස්සේ අර මේ ඒ දේශයේ ඇතිවීම සහ නැතිවීම හොඳට මේ දකින්න පුළුවන්. හැබැයි ඒක දකින්න බෑ එකපාර. එකපාර දකින්න බෑ. මේ වගේ කයට තියලා පුරුදු කරලා ඒක රෙෆරන්ස් පොයින්ට් එකක් කරගෙන තමයි දේශය හොඳට දකින්න පුළුවන්. ඉතින් ඒක අර ස්වභාවිකවම ඒ මට්ටමට යනවා. ඒකින්ද මේ යම් කරුණු ප්‍රශ්න වුණාට ඒවා උත්තර. ඒ උත්තරේ උත්තරයක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදී කරගෙන යද්දී අපිට ලැබෙන අත්දැකීම් එක්ක. ඉතින් ඒකින් දිගටම කරගෙන යනවා නම් යම් කිසි සාකච්ඡාවල් සම්බන්ධ වෙලා බණ ටිකක් අහලා ඕම් දිගටම කරගෙන යද්දී ස්වභාවිකවම සිදුවෙන දේවල් තියෙනවා. ඉතින් ඒකට කලින් අර මේ අපි පොඩි මොනවද මේ වෙන්නේ කියන එක හොයන ගතියක් තියෙනවා. පස්සේ මේවා ස්වභාවිකව වෙන්න ගත්තට පස්සේ ඒ තියෙන සැක සංකා ඔක්කොම නැති වෙලා යලා ගිහිල්ලා මේ ධර්මයට ඉඩ දෙනවා, වෙන දෙයට ඉඩ දෙනවා. අන්න ඒ ටික තමයි ඉදිරියේ සිදුවගෙන යන්නේ. ඉතින් ඒකට අපිට අනුග්‍රහ කරන්න තියෙන්නේ මොකද ඉඳලම තමයි. ඉතින් වෙන්න තියෙන දේ වෙනවා. අපිට තියෙන්නේ ඒක සාදරයෙන් පිළි අරගෙන අර පදුත්ත මනස චුට්ටක් අයින් කළ ප්‍රසන්න මනසෙන් ගමන යන එක. මම හිතනවා මේ ඒක තමයි ඉදිරිපත් කරේ. ඉතින් ඒක ලොකු දෙයක් වෙනවා අනිත් අහන් ඉන්න පුද්ගලයන්ටයි සීලම දිනාට. ඉතින් අපි ඔමයා
එහෙමයි සොයිනස්. එතන සොයිනස් දැන් මන් තව මේ අද පදුත්ත මනස ගැන කියුම් සොයිනස්. එතන මේ මුළු මනසම පදුත්ත ස්වභාවයක් තිබ්බෙත් නෑ, ද්වේෂ තිබ්බට. දැන් මේක විපස්සනා කරන්න ගත් වෙලා ඉන්න ප්‍රභාෂර බවකුත් තිබුණා. මේක මම තවදුරටත් මගේ ද්වේෂයක් කියලා මට තේරුන්නේ නෑ. ඒක මේ මාත් එක්ක ඒ වෙලාවේදී හැප්පෙන ධර්මතාවයක් වගේ තමයි මට තේරුණේ. කියන්නේ මම වෙනමත් ඉන්නවා, අර ද්වේෂයත් වෙනමත් ඉන්නවා වගේ අදහසකුත් ආවා. ඒතකොට මනසේ යම් ප්‍රභාෂර බවක් එතන තිබුණා අර විපස්සනා කරන්න ගත්ත. ඒ කියන්නේ ඒක දිහා බලාගෙන ඉන්නවා කියන එක පටන් ගත්තම මට තේරුණා ඒ බලා හිතේ ඒ බලාගෙන ඉඳීම සඳහා වැය වෙන හිතේ කොට්ටාසය තුළ ප්‍රභාෂර බවක් තිබුණා. ලයිට් එකක් පත් වුණා වගේ තියෙනවා කියලා සමහරවිට.
ඒක විතරයි සතියෙන් ලැබෙන ආලෝකය. ඕනම කුණු ගොඩක් මේ ඉරේලිය දාපුවම කොම්පෝස්ට් වෙලා තමයි නවතින්නේ. ඕනම අකුසල ධර්මයකට සතිය පිහිටුවාට පස්සේ ඒක අපිට අරමුණක් වෙනවා තමයි. ඒක චිත්තානුපස්සනාවක් වෙනවා, ධම්මානුපස්සනාවක් වෙනවා. ඒක හරහා ඒක කුසල් සිතක් බවට පත් වෙනවා. හැබැයි ඒක අපි ගාව තිබිලා දෙනවා. නමුත් අපි ඒකට වැලියු එකක් දෙන එක තමයි දැන් කරන්නේ. එයාට තැන දෙනවා, අධිපතිකම දෙනවා. එතකොට ගන්නට වැඩේ කරනවා. මේ නැතුව අර පදුක්ක මනසස්සි ප්‍රසන්න මනස නැතුව නෙමෙයි අපි කාගේ තියෙනවා. අපි ඒක දකින්නේ, ඒකට තැනක් දෙන්නේ. හැබැයි දැන් සතිය හරහා අපි ඒකට තැන දෙන්න දන්නවා. එයා උඩට ගන්න දන්නවා. ඒ ස්වභාවිකව මෙයක් තිනවා තැන දෙද්දි.
එහෙමයි සොයනස. බොහොම බින්න බොහොමසේද තිරුවන් සරණයි. අවශ්‍යයි සොයනස.
වද්දුල සොයසා මහත්මයාට පුළුවන් අන්විත් කරලා
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මම වහන්සේගේ අර සබර්ගමුපල්ලාතේ වැඩසටහන බැලුවා. බොහොම සන්තෝෂයි ස්වාමීන් වහන්සේ දැක්කම අර ශික්ෂාවන් පුරුදු කරන වැඩසටහන. මේක බොහොම හොඳට කරා කියලා ප්‍රකාශ කරන්න කැමති ස්වාමීන් වහන්සේ.
මම දන්නේ YouTube දානවා කියලා. ඉතින් බලන්නකෝ මේ දැන් සෙල්ලම් ආමුදුරු කෙනෙක් නෙමෙයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඊයේ ගියා බෞද්ධයෙක්ගේ ගියා. මම දන්නෙත් නෑ. මේ ඊට පස්සේ කෝල් කරලා කියනකම් මේ අන්න මේ EEG පිළිබඳව ඒකේ වැඩසටහනක් කරා. අර ඔයාලගේ ප්‍රශ්න වාගයක් තිබ්බා. මම හිතන්නේ මොනවද මේ EEG අපි කරපු පරීක්ෂණ පිළිබඳ. ඒකේ වැඩසටහනක් මම හිතන්නේ බෞද්ධයෙක්ගේ ඊයේ හතා මාළිකා ආයේ ඒකත් ඉදිරියේදී දායි. ඒකෙත් හරි ලස්සන මේ විස්තර ටිකක් අර ડોક્ટર චමිත් සහ මනෝජ් ඉදිරිපත් කරනවා. ඒ ටිකත් මේ වැදගත් තොරතුරු ටිකක් එතනක් තියෙනවා. අරගේ සබරගමුවේ ළමයිම දැන් සතිමත් වෙලා එයාලම ටීම් හදාගෙන එයාලම මේ වීඩියෝස් හදලා මේ හරි ලස්සන වැඩ පිළිවෙලක් කරනවා. ඉතින් ඒකෙදි පුදුම වෙහෙස අඩුයි. මොකද පොඩි උදව්වක් විතරයි කරන්න තියෙන්නේ. දැන් මේ ටීම් එක බිල්ඩ් අප් වෙලා ඉවරයි. මේ ඉතින් හරි ලස්සනයි බලන් ඉන්නත් ඒ ළමයි ඉම කරත්. ඉතින් ඉදිරියේදී මම යෝජනා කරා මේ සතිමත් ඉඳ ගැනීම සතිමත් ඇවිදීම මම කරේ. ඒ ටිකත් ළමයිටම දීලා ප්‍රශ්නවලට උත්තර දෙන එකත් ළමයිටම මේ පුරුදු කරන්න. ඉදිරියේදී අපි ඒකත් බලාපොරොත්තු වෙනවා. එතකොට හරි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක මෙයයි අපි ඇවිල්ලා කරාට වඩා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ බොහොම සතුටයි මේ වැඩසටහන. අර වහන්සේ කිව්ව මොකද්ද මේ ECG එක මේ ඒක ස්වාමීන් වහන්සේ කොහෙද පබ්ලිෂ් කරන්නේ? මේ මොන
බෞද්ධ චැනල් එකේ තමයි ගියේ මම නම් දන්නේ. YouTube එකේ ඇති සමහර විට මේ ලින්ක් එක හම්බුනොත් මම එවන්නම්. මොකද මේකේ ප්‍රශ්න අහලා තිබ්බා, මේ රාජිකත් අහලා තිබ්බා අර මොලේ තියෙන වේව්ස් පිළිබඳව. මට ඒක ඇත්තටම මේ වෙලාවේදී කියන්න බැරි වුණා, يعني මේ වැඩසටහනේදී. නමුත් ඒකේ එපිසෝඩ් දෙකක් යනවා. ප්‍රොෆෙසර් අශෝක එකක් කරනවා 41 වෙනි වැඩසටහන YouTube එකේ. ඒක මම හිතන්නේ චන්ද්‍රතන සන්නත මට පෙන්නවා 42 මේ අපි කරපු එක. ඉතින් අර ඒක එක ටිකක් අර මේ ඒ අහපු අයට මේ දැනුමක් ගන්න පුළුවන් මේ වේව්ස් එක අපි කරපු පරීක්ෂණ වල ප්‍රතිඵල ටිකක් අපි දෙන්නලා තියෙනවා ඉතින්.
එහෙනම් සමනන්සේ මට පොඩි කාරණාවක් වංශයෙන් දැනගන්න. සෝනන්සේ දිනදා අපි මේ ගියෝ විදියට වැඩ කටයුතු කරනකොට ඉතින් අර ඉස්සෙල්ලා කතාවට සම්බන්ධයි මේ අතපසු වීම ඉතින් වෙනවා. මේ කාලයකට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ අතින් මේ මදුරුවෙක් මැරුණා මේ එළියේදී. ඉතින් මම ඒක පොඩක් බැලුවා, හිතලා මේ ඒක ඉතින් හිතාමතාම තමයි, කියන වේදනාවත් එක්ක හිතාමතාම පුරුද්දක් දන්නෙත් නෑ. නමුත් වුණා මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ, දැන් අපි ප්‍රතිපදාව පුරණාය විදියට දැන් මම අහලා තියෙන වහන්සේලාගේ යම් යම් ක්‍රමවේද තියෙනවා. ඒකට ඒ වගේ වරදක් වුණාම සමා කරගන්න විදි. දැන් අපි ගිහියන්ට මේ කොහොමද ස්වාමීන් වහන්සේ ඒ වගේ අපේ අතින් වරදක් වුණොත් එහෙම නැත්නම් කවරක් වෙලාට ඉතින් ඔය එළිය වැඩ කරනකොට පණුවෙක් කැපෙනවා, ඒ වගේ වැඩත් වෙනවා. ඉතින් හිතාමතා නම් නෙමෙයි ඒව කරන්නේ. මුත් හිතාමතා අර මදුරු ඇමරිච් එක දන්නවා. ඒ වගේ වෙලාව කොහොමද ස්වාමීන් වහන්සේ ඒ ගැන අපි වැඩ කටයුතු කළ යුතු ආකාරය ගිහියෙක් විදියට?
ඒකේදී අර මේ ලස්සන කතාවක් තියෙනවා. අර සූත්‍රයක් අර සාරිපුත්ත හාමුදුරු බණ කියනවා අහලා තියෙනවා. මේ කතාව මේ අලුගෝසු වෙක් ඉන්නේ රජ කාලේ, හොරු 500ක් එක්කෙනෙක් මේ හොරු 500 අල්ලනවා රජුරෝ දඬුවම් කරන්න. ඊට පස්සේ දඬුවම් කරන්න ඇවිල්ලා ඒ 500ම එක්කන් ඇවිල්ලා කියනවා මේකේ කෙනෙක් හරි ඉදිරිපත් වුණොත් මේ 500ම ඉසගසා දානවා කියලා. එයාට ජීවිත දාණය දෙනවා, නැත්නම් දඬුවමෙන් නිදහසයා කියලා. ඊට පස්සේ මුළු 500ම විරුද්ධ, කියන්නේ 499ක්ම මේකට කැමති වෙන්නේ නැහැ. කියන්නේ නායක හොර නායකයයි ඔක්කොම කියනවා මට බෑ එහෙම මරන්න, ඒක මම කැමති නැහැ කියලා. ඊට පස්සේ එක්කෙනෙක් විතරක් ඉදිරිපත් වෙනවා, හරි මම මරන්න ඉසගසා දාන්න මට නිදහස දෙන්න කියලා. ඊට පස්සේ එයා අර ඔක්කොම ඉසගසා දාලා මේ රාජ්‍ය අණහින්ද ඉසගසා දාලා ඊට පස්සේ යාව ගන්නවා රජය අලුගෝසෝ වශයෙන්. එතකොට වර්ධට දඬුවම් ලැබිච්ච එක්කෙනාට මේ ඉසගසා දමන්නේ මේ පුද්ගලයා. ඉතින් මම හිතන්නේ 10,000ක් මිනිස්සු මරලා එයා පෙන්ෂන් එන දවසේ පෙන්ෂන් ඇවිල්ලා එයා ගෙදරට ඇවිල්ලා මේ රාජකාරිය වෙන කෙනෙක්ට බාර දීලා ඇවිල්ලා දැන් වයසටත් ගිහිල්ලා සුදු ඇඳලා කිරිබතක් කන වෙලාවේදී සාරිපුත්ත හාමුදුරුව දැකලා සාරිපුත්ත හාමුදුරුව එතෙන්ට වඩම කරලා අර කිරිබත මෙයාට මේ කන්න හම්බෙන්නේ නැහැ. එතකොට පිපාසයෙන් ඇවිල්ලා කන්න හම්බෙන්නේ නැහැ. එයා ඒක දෙනවා මේ සාරිපුත්ත සන්නාන්තර පූජා කරනවා. පූජා කරපු ගම සාරිපුත්ත හාමුදුරුව දකින්න පින එයාට එහෙම විඳ ගන්න කියලා බණ කියනවා. තාම එයා දන්නේ නැහැ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් බණ කියද්දී මෙයා කියනවා මේ සාන්නාංශ ඇත්තටම මගේ හිත තියාගන්න බෑ මට, මා වේගෙන් දුවනවා, මං මේ මරපු මිනිසු ගාන මතක් වෙනවා, ඉතින් ඒ පව් ටික මට මතක් වෙනවා කියලා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ නිකන් සම්ප්‍රප් මේ උපයෝගයක් පාවිච්චි කරනවා, උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඉතින් ඕවා කරලා කවුද මේ අපාය යනවා කියලා කිව්වේ කියලා නිකන් එයාව හිත සනසනවා. ඊට පස්සේ මෙයාට හිතෙනවා අනේ මේ එහෙම නැද්ද කියලා. මෙයා ඒ ටික අමතක වෙනවා. අමතක වෙලා මේ බණට හිත ගිහිල්ලා ඊට පස්සේ මෙයා මෙයාගේ හිත වන්න මේ බ්‍රහ්ම ලෝකේ දක්වාම දිව්‍ය ලෝක හරහා මේ හිත වඩලා තමයි එයා ඊට පස්සේ මැරෙනවා. ඉතින් මේ කතාව භාග්‍යතුන් වහන්සේ කිව්වට පස්සේ කියනවා එතනොත් එහාට අරන් යන්න කියන එක. ඉතින් ඒකෙදි අපිට ගන්න තියෙන දේ තමයි අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේදී ඔය වගේ දෙයක් වුණාට පස්සේ දැන් අපේ ආරණ්‍ය තුලත් ඔය විදිහේ නේ යදී හැමතැනම ගොළු බෙල්ල. තරස් ගාලා පෑගෙනවා ඌව මැරළම යනවා. ඉතින් හිතලා කරන දේවල් නෙමෙයි. නමුත් ඒකෙදි මේ අර ඇඟ හිරි වැටලා යනවා යකෝ මේ ලොකු වරදක් කරා වගේ. අන්න එතන තමයි කෙලෙසේ තියෙන්නේ. ඉතින් ඒක මං කියන්නේ ඌන වරදක් කළා ඒක ගණන් ගන්න තියෙන්න පුළුවන් නම් ඕක හරි කියලා. නමුත් ඊට වඩා දෙයක් තියෙනවා මේ ගොඩක් වෙලාවට වැරදි වෙනවා සහ සමාජලාට හිතවතාමත් වැරදි කරන්න වෙන වෙලාවල් එනවා අපේ දේශින්ද. ඒකෙදි ඊළඟ චිත්තක්ෂණය තමයි පරිස්සම් කරගන්න තියෙන්නේ. ඊළඟ චිත්තක්ෂණය පුළුවන් නම් මේ දේ මතක් කරගන්න නැතුව වෙන උතර ධර්මයක් මතක් කරන්න අපිට හැකියාව වෙනවා. අර ඒක පිළිබඳ තියෙන අර හිතමයි කියන්නේ මරපන් කියලා. ඊට පස්සේ හිතමයි කියන්නේ ඇයි මැරුවේ කියලා. ඉතින් විඥානයේ ප්‍රුත්ති තියෙන ඔන්න වගේ දෙකට බෙදලා එයා ඒක තුල මේ ආරවුලක් ඇති කරනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ ඔය වගේ අවස්ථාවකදී. හිතෙන් අහන්න ඕනේ, ඇතුලේ ඉන්න බන්දුලකින් අහන්න ඕනේ. දැන් ඔබමයි කියේ මරන්න කිය. දැන් ඔබමයි කනගාටු වෙන්නේ. එතකොට කාටද මේ ඡන්දෙ දෙන්නේ කියලා ගත්තට පස්සේ ඔය දෙකම එකයි. ඔය දෙකම අකුසල්. ඒකින්ද ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒක ගැන කල්පනා කරන්න නැතුව ඉදිරිය බලාගෙන යන්න. නිකන් හරියට ඒක වාහනයක් drive කරද්දි නිකන් සයිඩ් කණ්ණාඩියෙන් බලන් ගියොත් එමෙ හැප්පෙනවා. වින්ඩ් ස්ක්‍රීන් එක බලාගෙන යනවා සයිඩ් කණ්ණාඩියෙන් ඉඳලා හිටලා බලනවා. ඒ වගේ අතීතයේ වෙච්ච දේවල් සමහර දේවල් අපිට මතක් කරන්න සිද්ධ වෙනවා plan කිරීමේදී. එතකොට නිකන් සයිඩ් කණ්ණාඩියෙන් බැලුවා වගේ ඒක කරලා දානවා. හැබැයි අපි බලාගෙන යන වින්ඩ් ස්ක්‍රීන් එක. ඒකෙන්ද අර ඒ චිත්තක්ෂණය පිළිබඳ මතක් කරන්නේ නැත්නම් ඊළඟ එක ටික අහදාගෙන යන්න පුළුවන්. නමුත් විඥානය කරන්නේ එයාම මරන්න කියලා එයාම අහනවා ඇයි කියලා. අන්න ඒකෙදි අපි අහුණොත් අපි දෙකටම මේ අහුණා වෙනවා. ඒකෙන්ද අපි ඊළඟට කරන්න ඕනේ ඒ පිළිබඳ කතාවක් කරන්න නැතුව ඊළඟ මතක්පත් කරන්න නැතුව ඊළඟට බලනවා ඊළඟ චිත්තක්ෂණේ ඉඳන් කොහොමද අකුසල් කරන්න නැතුව මේක කරගෙන යන්නේ කියලා. හැබැයි ඊළඟටත් තවත් ආයෙ අකුසල් වෙනවා. නමුත් මේක පුරුද්දට වෙන්නේ. ඉතින් ඒක අනුශය ආශ්‍රම හොඳට බලා ගන්න පුළුවන් තැනක් තමයි උතන. ඒකෙන්ද මේ අකුසල් නොවනවාම කියලා ගන්න බෑ. අපිට මේ සිදු වෙනවා අපි කරපු දේවල් එක්ක අපි පුරුදුත් එක්ක. නමුත් එන්න එන්න අපිට තේරෙනවා මේ ප්‍රමාණය අඩු වීමක් කර කිරලා මල්ලා කන ගතියක් අපිට එන්න එන්න ටික ටික තේරෙනවා. ඒක ඒකත් එක්ක අපිට ගමනක් යන්න පුළුවන්. ඒකෙන්ද අර ඕක ඉදිරියට චුට්ට චුට්ට හැදී හැබැයි අර පස්චාත්තාපය කනගාටු වීම තමයි ඊළඟ කමටහන.
එමයි ස්වාමීන් වහන්සේ ඒක හොඳට පැහැදිලිවම වහන්සේට බොහොමත් පිං.
හරි. චානක ලියන ආරච්චි කවුද?
ආදි කමාව අයින් කර දැම්ම ස්වාමීන් වහන්සේ මේ දැනු යාපහුව අවසර දුන්නෙන්න.
මම මොකක් කරේ නෑ ආදි.
මාව නැති වෙලා ගිහලා තිබුණා මේ දැනු
හොයාගන්න. මම ආවෙන්නේ ඔනි චානක වාදීව ප්‍රශ්න අහන්නකෝ.
පස්සේ ඒක බලමුකෝනේ.
ඒක තමයි.
චානක හෝ චාන මහත්මයාට ඇහෙනවද අපිව ප්‍රශ්න ඉදිරිපත් කරන්න
පුළුවන්? ඔඩියෝ කනෙක්ට් වීමේ ප්‍රශ්නයක්
එහෙම දැන්නේ ස්වාමීන් වහන්සේක
තමයි. චානක මල්ලි කතා කරනකම් මම පොඩ්ඩක් කතා කරන ස්වාමීන් වහන්සේ අර කියපු නිසා අර මොකද ඊජේ කී විස්තරේ ඔව් මම ඊමේල් එකක් කිව්වේ දවස්වල කමියුනිකේෂන් වගේ ගියා. ඊට පස්සේ ඒක එහෙම ඔබ වහන්සේ රෙස්පොන්ඩ් කරේ නැහැ. මම හිතා එපා වෙලා මගේ ප්‍රශ්න වැඩි වෙලා වෙන්නේ නැති කියලා. මම ඊට පස්සේ ගෙන අහන්න නැතු හිතේ මේ කොහෙන්ද විස්තර ගන්න ස්වාමීන් වහන්සේ?
බෞද්ධ channel එකේ YouTube channel එකක් ඇති මං හිතන්නේ. ඒකේ මේ ප්‍රොෆෙසර් අශෝකගේ link එක මං එවන්නම්. ඒක episode 41. ඒකේ මූලික දැනුවත් කිරීමක් කරනවා ඊජී පිළිබඳ. ඊට පස්සේ දෙවෙනි වැඩසටහන තමයි මායි තව දෙන්නේ කුයි කරන්නේ මේ කරපු පරිශන පිළිබඳ දත්ත අපි ඉදිරිපත් කරලා අපි පොඩි නිගමන ටිකකට නැත්නම් අපේ යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා. ඒ ටික තමයි වැඩසටහන් දෙක. ඊයේ ගියේක ආයේ බ්‍රහස්පතින්ද යන්නේ මං හිතන්නේ මන් දින කොහොමද වෙලාවල් දන්නේ නැහැ. නමුත් ඒකේ link එක මම එවන්නම්. එතකොට අර ඊමේල් ලියනකොට නිකන් කම්මැලි ගමක් තියෙනවා. ඉතින් ඒක මගාරින් පුළුවන් නේ ඔක හරහා මම එවන්නම්.
එහෙමයි ස්වාමීන් වහන්සේ මහයි. එතකොට අර ඒ දවස්වල මැෂිමක් කනලා බැලුවේ අර මේ ඔළුවේ දාලා ඒක තාම ඒ රිසර්ච් එක යනවා ස්වාමීන්
වහන්සේ. ඒ ටික තමයි මේ මංගාවේ මේ මැෂින් යනවා දැන්. මොනවද? රිසර්ච් එක නයි යන්නේ කට්ටිය නැහෙනේ දැන්. මේ නමුත් ඒකේ තියෙනවා යම් කිසි තොරතුරු ටිකක් අපිට කරන්න මේ යුනිට් එකක් අරන් පොඩ්ඩක් දාලා බලන්න. එතකොට මොලේ එහෙම තියෙනවද කියලා හොයා ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක.
ආන් ඒකයි සයින්හස් මාත් වැලියු කොහොම හරි කරගන්න නැත්තම්
මේ. ඔව් ඒ යුනිට් එකක් ගන්න මේ මම ඒක විස්තර වුණා නම් එවන්නම්. ඇත්තටම එතකොට ඉන්න පිරිසකට දාලා අපිට ඒකට ටිකක් ගන්න පුළුවන්. දැනට ඒ ප්‍රොෆෙසර් අසෝක කියන්නේ මොරටෝ කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා හදලා තියෙනවා සිස්ටම් එකක්. අපිට මේ ඩේටා ටික පොඩි ඇප් එකක් තියෙනවා. ඒක හරහා ඒ සිස්ටම් එකට ඊමේල් කරන්න තියෙනවා. එතකොට අපිට එනවා ඩ්‍රාෆ්ට්. ඒ චාට් එකේ එනවා. එතකොට අපිට ඒකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් මොන මොන වගේ වේව්ස් ද මේන්නේ කියලා. ඉතින් ඒ යුනිට් එකක් තියෙනවා නම් පොඩි පොඩි පරිේෂණ ටිකක් තමන්ටම කරගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. විස්තර එවන්නකෝ අපි බලමු ඊට තියෙන වෙලාවට මේ දවස්වල ඉති වැඩ වැඩි බලමු ස්වාමීන් වහන්සේ. එතකොට අර දැන් ඇප් එකේ වැඩි මොකද වෙන්නේ ස්වාමීන් වහන්සේ? සතිපාසල ඇප් එක වැඩ කරනවද නැද්ද?
ඒක දැන් අපි අර ඩිබග් නැත්නම් ටෙස්ටිං කරන මේ එකේ තමයි තිබ්බේ. බොහොම කෙටි කාලයක් තමයි ඔක හදන්න අරගෙන මේ හදිසියෙන් තමයි මාස්ටර් ට්‍රේනින් එකකින් අපි එළියට දැම්මේ. නමුත් ඒක බාගෙට හදලා තියෙ තමයි එළියට දැම්මේ. දැන් අපි ඒක ආපාගෙන යනවා. දැනට ඒක ප්ලේ ස්ටෝ එකට දාලා තියෙනවා අපි. නමුත් මේ ටෙස්ට් කරන හින්දා අපි ඒක පිළිසෙට පේන්නේ නැති වෙන්න තමයි ඒක තියෙන දැනට. ඉදිරියේදී අපි ඔක ඕනම කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් විදිහට අපි ටෙස්ට් එකට දානවා. එතකන් තාම මට ලින්ක් එකවත් මොකුත් දෙන්න බෑ. මොකද බාගෙට හදලා තියෙන හින්දා. ඒකේ ඔය මාස්ටර් ට්‍රේනින් එකේ සියලුම තොරතුරු දැනට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපේ තියෙන ඇක්ටිවිටි වල මයින්ඩ්ෆුල් වෝකින් සිටින් ඒවැ තොරතුරු ඔක්කොම තියෙනවා. ඒක විතරයි දැනට දාලා තියෙන්නේ. ඉදිරියේදී මේ ඉවෙන්ට්ස් මේ හැම තැන් තැන් වල කරන ඉවෙන්ට්ස් වල ෆොටෝස් ඒවා තමන්ට ඇඩ් කරන්න පුළුවන් විදිහට මේ ඇප් එකේම තියෙනවා. අපි අවසර දෙන කෙනාට එයා ප්‍රෝග්‍රෑම් එක කරා ෆොටෝ එකක් දැම්මා ඇප් එකට දැම්මා. හරියට අර
එතකොට තරු හම්බ වෙනවනේ අර ලොකු හම්බුතුරුගේ තරු හම්බ
වෙනවා. තරු පේනේ මේ ටික ඒ කරලා යද්දි මේ කරගෙන යද්දි අපි ඒක බලමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ චාරක මල්ලි මැසේජ් එකක් කියලා තියෙනවා. යා කතා කරන එක අපිට ඇහෙන්නේ නැහැ. මම කෝ ප්‍රශ්නේ වань කියලා ප්‍රශ්නේ දිග් එකක් කියලා එන සතිය වන්නම් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ.
ආ ඒක හොඳයි යන්නේ. ඔච්චර වටිනවද බලන්න. මේ ඇප් එක පිළිබඳව අර ටික විස්තර ටික මම එවන්නම්. එතකොට පිළිසෙට බලන්න පුළුවන්. උඩම කුටිය දානශාලාවෙන් උඩට
අපේ දඹකුසල ස්වාමීන් වහන්සේ වැඩ දෙනකොට විසි කැත්තේ ගහගෙන ගහගෙන ගිහිල්ලා ඉතින් ඇස් වහගෙන ගැහුවේ ඉතින් ගැඩවිල්ලෝයි අපේ ඔක්කොටම ඉතින් වැදිලා තියෙනවා.
ආ පශ්චාත්තාපයක් නැහැ.
ඒ පශ්චාත්තාපද?
පශ්චාත්තාපයක් නැහැ නේ.
මේ මම කිව්වා ඒ කලින් දවසකත් අපේ මේ දම්බුගුත්තු ස්වාමීන් වහන්සේට කිව්වා මෙහෙම දෙයක් මට වුණා. මේ නමුත් ඉතින් පස්සේ අරක ඉතින් මම දැනගත් මම මේ හිතලා කරන දෙයක් නෙවෙයි. ඉතින් මේක ඉතින් ගැඩවිලාගේ ඉතින් කර්ම ශක්තියක් ඇති මොකක් සත්වයාගේ කර්ම ශක්තියක් ඇති කියලා මම ඉතින් මාව සනසගත්තා.
ඔව් උනොත් ඉතින් මැරෙන්න එපා. ඒ කොහොමද මාවත් මේ 23 කුටිය තමයි.
ආ මොකද ආර 10 කුටි මම සමාරසක මේ සුද්ධ පවිත්‍ර කරනවා අපි කුසල ස්වාමීන් වහන්සේ කියන මේ වටේ සුද්ධ කරන්නට මට 23ට ආවද කියලා මතක නැහැ ස්වාමීන් වහන්සේ.
10 ඔව් මේකට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. මේක තියෙන ඈතම කුටිය සහ උඩම මේ සතෙක් තරපෙපත් එන්නේ නැහැ. ඒ තරම් අමාරුයි මේකට. මේ හතර පාරක් නැවතිලා තමයි මාත් එන්නේ. ආදිවාගේ අම්මාව මම හිතුවා මේ යයි කියලා. ඒ තරමටම අමාරුයි මේ උඩට එන එක. මේ
ආට දැකලා නේ ස්වාමීන් වහන්සේ අපි අම්මා තාගෙන ඉන්නේ.
එහෙමද? ඒක නෑ බොහොම අමාරුයි. රාජිකාගේ අම්මත් ආවා මේ ඒ තරම් අඩි 200ක් තියෙනවා එතන ඉන්න. මම හිතන්නේ ඇවිල්ලා නෑ කවුරුවත් එනවා අඩි.
නෑ සෝරි මම හිතට ඇවිල්ලා නෑ.
චන්දරත් ඊළඟ පාරේ මයි කුටි සුද්ධ ගන්න බැරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. මෙහෙම ගැටලු ප්‍රශ්න ස්වාමීන් වහන්සේ අපේ කාලෙත් හරි මම හිතන විදිහට.
ආ එන අපිට අවසන් කරන්න කාලය හොඳයි.